नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। සබ්බාභිබුං සබ්බවිදුං සුමේදං සබේසු ධම්මේසු අනුතලිත්තං සබ්බංජහං තන්නක්කයේ විමුත්තං තමහං නරං ඒක විහාරීති බ්‍රූමි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට දැන් ඉරිදා දවසේ මේ උදේ මේ වෙලාවෙන් කිව්වොත්, ලංකාවේ වෙලාවෙන් කිව්වොත් උදේ මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් මොකක් සඳහාද මේ එකතු වෙලා ඉන්නේ? යම්කිසි ආධුනික පිරිසක් විදිහට මෙන්න මේ සතිමත් බව පුරුදු කරන කොට තමුන්ට මතුවෙන ගැටලු, ඒ ප්‍රශ්න පිළිබඳ යම්කිසි සාකච්ඡාවකට තමයි යොමු වෙලා ඉන්නේ. ඉතින් අපි වැඩසටහනට නම දාලා තියෙන්නේ ආධුනිකයන් සඳහා කමඨහන් උපදෙස්, එහෙම නැත්නම් සතිමත් බව පිළිබඳ උපදෙස් කියලා තමයි නම දාලා තියෙන්නේ. ඉතින් වැඩසටහනට එහෙම ආධුනික බෝඩ් එකක් ගහලා තියුණාට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස ආධුනික බෝඩ් එකක් ගහගන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව අපි මේක බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරලා ඇති දෙයක්. මේ සංසාර ගමන පුරාවට කොච්චරනම් මේ වගේ දේවල් හුරු කරලා ඇතිද, පුරුදු කරලා ඇතිද? ඉතින් ආධුනික බෝඩ් එකක් ගහ ගන්න අවශ්‍ය නැහැ. අපි පොඩ්ඩක් මේක පත්තු කරලා දුන්නා නම්, අවුලලා දුන්නා නම් මේ ගමන ඉබේම යැවෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් අර පත්තු කර ගන්න, අවුල ගන්න තමයි පොඩ්ඩක් වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ අවස්ථාවත් අරගෙන තියෙන්නේ. ඉතින් පත්තු කරගත්තට පස්සේ, පොඩ්ඩක් අවුල ගත්තට පස්සේ ඕකේ ඇති ආධුනික බවක් නැහැ. ආධුනික බෝඩ් එකක් ගහගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් හරියට අර නිකන් ඔස්ට්‍රේලියාවේ ඇතු වෙන බුෂ් ෆයර්ස් වගේ මොකද්ද වෙන්නේ? අන්න පොඩ්ඩක් ඇවිලුණ ගමන් මොකද වෙන්නේ? අන්න මුළු ප්‍රාන්තයක්ම ඇවිලිලා යන ගානට මේක පත්තු වෙලා යනවා. පොඩි ගිනි පුපුරක් තමයි අවශ්‍ය. ඉතින් ඒ වගේ තමයි මේකත්. මේ වැඩේ පොඩ්ඩක් තමුන්ට හුරු කරගත්තොත්, පොඩ්ඩක් ලං කරගත්තොත්, මේ සතිය කියන එක අඳුරගත්තොත්, අන්න ඒ තැනැත්තා තවදුරටත් ආධුනිකයෙක් කියලා අපිට හඳුන්වන්න බෑ. මොකද තවන්ගේ අර සංසාරේ යම්කිසි ඒ පුරුදු කරපු දේවල් එක්ක ඒ ගමනක යෙදෙනවා. ඒ විදිහේ ප්‍රතිපදාවක් වැඩෙනවා. ඉබේම ගමනක යනවා ස්වරූපයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඒක හින්දා අපි බලමු අදත් ආධුනික කොහොම වෙතත් මෙන්න මේ එකතු වෙලා ඉන්න පිරිසට යම්කිසි පැහැදිලි කිරීමක්, ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ සඳහා මම කැමති, ගොඩක් විට මම ඉදිරිපත් කරනවා වගේ අදත් යම් කිසි සිදුවීමක්, යම් කිසි අහන්න දකින්න ලැබුණු සිද්ධියක්, මේ බාහිර ලෝකේ අපිට දකින්න ලැබුණු සිද්ධියක් පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ධර්මය ඇසූ කෙනෙක් කියලා හිතන්න බෑ. ඔය බටහිර රටක ජීවත් වෙච්ච තරුණයෙක්. මේ තරුණයා බොහොම ඉගෙන ගන්න, එහෙම බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් මේ තරුණයාට මේ දෙමව්පියෝ මේ තරුණයාට අනුග්‍රහයක් විදිහට යම් කිසි බැංකු ගිණුමක ලොකු මුදලක් තැන්පත් කරලා තමුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා මෙන්න මේ මුදල වැය කරන්න කියලා ලොකු මුදලක් තැන්පත් කරලා දෙනවා. ඒ දෙමාපියෝ යම් කිසි යුතුකමක් විදිහට මේ තරුණයාට මේ වගේ මුදලක් ලබා දෙනවා. මුදලක් ලබා දීලා කියනවා, ඔබ ඔය බොහොම හොඳට අධ්‍යාපන කටයුතු සිද්ධ කරගත්තා. ඔබ මේ මුදලෙන් තව ඉදිරියට අධ්‍යාපනයේ හදාරන්න, අධ්‍යාපනයේ හදාරලා තමුන්ගේ ජීවිතේ යහපත සලස ගන්න කියලා තමයි මේ දරුවාට දෙන උපදෙස. ඉතින් මෙහෙම උපදේශල් දුන්නට මොකද? මේ තරුණයා තමුන්ගේ වෙනම අදහසක් තමයි ක්‍රියාත්මක කරන්නේ. අර විදිහට දෙමව්පිය හමු වෙලා නික්මිලා ගිහිල්ලා අර මුදල, අර විශාල මුදල තමුන්ගේ අධ්‍යාපනයේ වැයට වැය කරන වෙනුවට මේ තරුණයා මොකද කරන්නේ? යන්න යම් කිසි ඒ සමාජ සේවා කරන ආයතනයකට, යම් කිසි ඒ වගේ ස්ථානයකට මේ මුදල පරිත්‍යාග කරනවා. මේ තමුන්ට අධ්‍යාපනයට තියුණු මේ මුළු මුදලම පරිත්‍යාග කරනවා. එහෙම පරිත්‍යාග කළා මොකද කරන්නේ? අර තමුන්ගේ වාසස්ථානෙන් නික්මිලා යනවා. යම් කිසි සුළු ඇඳුම් කැඩුම් ටිකක් අරගෙන නික්මිලා යනවා. තමුන්ගේ වාහනේ පදවගෙන නික්මිලා යනවා. එහෙම නික්මිලා ගිහිල්ලා අන්න අර වාහනේ යම්කිසි ඒ දේශ සීමාවකට පැමිණි අවස්ථාවේ අනේ වාහනෙත් අතෑරලා දාලා යනවා. අතෑරලා දාලා යනවා. එහෙම අතෑරලා දාලා අර තමුන්ගේ සුළු ඇඳුම් කීපයක් අවශ්‍ය දේවල් කීපයක් කරේ එල්ලගෙන මෙන්න මේ පාරට වැටෙනවා. මේ දරුවා පාරට වැටෙනවා. මේ තරුණයා පාරට වැටෙනවා. පාරට වැටිලා ඔහේ යම් කිසි දෙයක් හොයාගෙන යන කෙනෙක් ස්වරූපෙකින් ගමනකට වැටෙනවා. ඉතින් විවිධ තැනැත්තෝ මේ දරුවට හම්බ වෙනවා. මේ තරුණයාට හම්බ වෙනවා. විට එක මේ හම්බ වෙන පිරිස්ගේ අනුග්‍රහය ඇතිව මේ තරුණයාට යම් කිසි ආහාර වේලක් ඒ පිරිස එක්ක නිදහසේ කාලය ගත කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. තවත් විටක ආහාරයක් හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි දෙයක් හොයාගෙන යනවා කියන ස්වරූපෙකින් මෙන්න මේ ගමන කියදෙනවා. අර තමුන්ගේ තියුණු වස්තු සම්භාර අර වටිනා කියන දේවල් අතහැරලා දාලා ඒ යාන වාහන අතහැරලා දාලා මොකද කරන්නේ? නික්මිලා යන ස්වරූපයක් තියෙනවා. ඉතින් විට එක මුහුදු වෙරළකට ගිහිල්ලා ඒ මුහුදු වෙරළ අසල යම් කිසි ගහක් යට හරි මොකක් හරි වාසස්ථානයක් හදාගෙන අනේ තෙන්ට වෙලා යම් කිසි දින කිහිපයක් කාලයක් ගත කරනවා. විට එක අර නගරයක් හරහා ගමනේ යදෙනවා. ඔන්න ඔය විදිහට මේ යම් කිසි දෙයක් හොයාගෙන ගමන් කරනවා. ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අවුරුදු කිහිපයක් ඇතුළත මේ තරුණයා මොකද කරන්නේ? අන්න යම් කිසි විශාල වනාන්තරයක් වගේ දෙයකට ඇතුල් වෙලා ඒකේ මේ මනුස්ස වාසයෙන් තොර ප්‍රදේශයක් හොයාගෙන මේ වනාන්තරේ ටිකෙන් ටික ටිකෙන් ටික ඇතුළට ගමන් කරනවා. ඇතුළට ගමන් කරනවා. ඉතින් ඔහොම මනුස්ස වාසයෙන් බොහෝ දුරට වෙන් වුණා කියලා හිතෙන බොහෝ දුර ඈත කියලා හිතෙන ප්‍රදේශයකට ආවහම හරිම පුදුම දෙයක් සිද්ධ වෙනවා. මොකද මේ තරුණයාට දකින්න ලැබෙන මේ කැලේ මැද්දේ දිราපත් වෙච්ච යම් කිසි වාහනයක නඩබුන්. මේ අපි හිතමු වෑන් එකක් කියලා. මේ වෑන් එකේ නඩබුන් ටිකක් මේ කැලේ මැද්දේ තියෙනවා. ඉතින් මෙන්න මේක වාසස්ථානය කරගෙන මේ වාහනේ වාසස්ථානය කරගෙන මෙන්න මේ කැලේ මැද්දට වෙලා තමුන් අර පිරිසෙන් ඈත් වෙලා විවේකීව කල්ගත කරන්න මේ තරුණයා කටයුතු කරනවා. ඉතින් වටපිටාවේ තියෙන යම් කිසි අපි හිතමු ගස් වලින් ලබා ගන්න පුළුවන් කොළ, එහෙම නැත්නම් පළතුරු, අන්න ඒ වගේ දේවල් වලින් ජීවිතේ යැපෙනවා. ඊට පස්සේ විට එක දඩයම් කරලා සතෙක් මරාගෙන කන්න උත්සාහ කරනවා. නමුත් ඒ දඩයමත් ටික දවසකින් එපා වෙලා යනවා. එපා වෙලා යනවා. ඉතින් ඔහොම කල්ගත කරන අතරේ අර දෙමාපියෝ අර තමුන්ගේ බොහොම හිතවත් පිරිස නොයෙකුත් උපක්‍රම මාර්ගයේ මේ තැනැත්තාව හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් හොයාගෙන හොයාගෙන යනකොට විටක දකින්න ලැබෙනවා මේ තියුණ මුදල් ඔක්කොම තැම්පත් කළා ඒ විදිහට යම් කිසි පුණ්‍ය ආයතනයකට, ඒ සමාජ සේවා කරන ආයතනයකට දීලා ගිහිල්ලා තියෙන බව දකින්න ලැබෙනවා. ඒ වගේම අර වාහනේත් කොහේ හරි තිවිල හම්බ වෙනවා. ඔන විදිහට යම් කිසි මග සලකුණු දැක්කට මොකද කොහෙද ඉන්නේ මොකද උනේ කියලා හොයාගන්න හැකියාවක් නැහැ. කොහොම කොහොම හරි අන්තිමට ගිහිල්ලා අර විදිහට කැලේ මැද්දේ තනියම ජීවත් වෙනකොට, හරි ආහාරයකුත් නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? මෙන්න මේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා. ශරීරය ටිකෙන් ටික දුර්වල වෙලා මේ තැනැත්තා අන ජීවිතයත් මරණයත් අතර යම් කිසි සටනකට, ඒ වගේ ස්වරූපයකට වැටෙන තත්ත්වයකට අහු වෙනවා. ඉතින් අන්න මොකද කරන්නේ? කල්පනා කරනවා නැවතත් මම ගියොත් හොඳයි, නැවතත් යම් කිසි සමාජයකට මම ගියොත් හොඳයි, පිරිසක් අතර ගැවසුනොත් හොඳයි, ආහාරයක් හොඳට ගත්තොත් හොඳයි කියලා අන්න මේ වනාන්තරයෙන් නික්මිලා යන්න උත්සාහ කරාට මොකද ඒ අසල මැති වුණ ගඟක් හේ වෙනකොට මේ වර්ෂාවෙන් බොහොම භයානක විදියට ගලමින් පවතිනවා. ඉතින් මේ තරුණයාට මේ ගඟ හරහා යාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අර දුර්වල ශරීරෙත් එක්ක නැවතත් අර තමුන්ගේ වාසස්ථානෙට ඇවිල්ලා අන්න එහි කාලය ගත කරනවා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි ජීවිතෙත් කෙලවර වෙනවා. ජීවිතෙත් කෙලවර වෙනවා. ඉතින් මේ විදිහට විවේකයක් හොයාගෙන ගියාට මොකද අන්න අවසානයේ ජීවිතේ කෙලවර වීමෙන් තමයි මේ විවේකේ නතර වුනේ. ඒ සෙවීම නතර වුනේ. ඉතින් ඔහොම හොයාගෙන යන දෙමාපියන්ට මේ තමන්ගේ දරුවට මොකද උනේ කියලා හොයාගෙන යන දෙමාපියන්ට යම් කිසි විදිහක මෙන්න මේ ක්‍රමයෙන් හොයාගෙන ගිහිල්ලා දක්නට ලැබෙනවා, අහන්න ලැබෙනවා මෙන්න මේ විදිහේ තැනැත්තෙක් පිළිබඳ අපිට මේ විදිහ ඇට සැකිල්ලක් හම් වෙලා තියෙනවා අවුරුදු කීපයකට කලින් මිය ගිය කෙනෙක්. අන්න ඒ තැනැත්ත තමුන්ගේ පුතාද කියලා සැකයක් තියෙනවා කියලා. ඉතින් මේ පිරිස ගිහිල්ලා බැලුවාම අන්න යම්කිසි සලකුණු ටිකකින් අඳුර ගන්නවා. ඒ තියුණ ඡායාරූපයකින් දෙකකින් අඳුර ගන්නවා මෙන්න මේ තැනැත්තා අපේ පුත්‍රයා තමයි මේ විදිහට අවුරුදු කීපයකට කලින් මිය ගිහිල්ලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහේ කතාවක් මේ විදිහේ ක්‍රියාවක යෙදිච්ච තැනැත්තෙක් පිළිබඳ අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඒ තැනැත්තා යම්කිසි විවේකයක් පිරිසෙන් වෙන් විලා යම්කිසි සත්‍යයක් හොයාගෙන යන උත්සාහ කරා. මේ ධර්මය අහලා නෙමෙයි වෙන කොහොම හරි තමුන්ට මතුවෙච්ච අදහසකුත් එක්ක ඒ විදිහට ක්‍රියාවත් වුණා. නමුත් අන ජීවිතයේ කෙලවර වීමකින් තමයි ඒ වැඩේ අහවර උනේ. ඕකත් එක්ක ගැළපිලා යන යම්කිසි ඔය විදිහේම නැති වුණත් ඔය වගේ කතාවක් අන්න බුද්ධ කාලේ අහන ලැබෙනවා. මේ එක හාමුදුරු කෙනෙක් ගැන තමයි මේ කතාව. මොකද්ද මේ හාමුදුරුවන්ගේ ක්‍රමේ? මේ හාමුදුරුව ඒක විහාරී. ඒක විහාරී කිව්වම අපිට යම්කිසි සිංහලෙනුත් ඒ හැඟීම එනවා. මොකද්ද මේ එකලාව හැසිරෙන හාමුදුරු කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මේ හාමුදුරුව මොකද කරන්නේ? මෙයාගේ ස්වරූපය තමයි එකලාව හැසිරෙනවා. තනියම හැසිරෙනවා. ඒ වගේම තනියම හැසිරීමේ ගුණ ප්‍රකාශ කරනවා. ගුණ ප්‍රකාශ කරනවා. ඉතින් මේ හාමුදුරුව මොකද කරන්නේ? ඔන්න තනියම පිණ්ඩපාත යනවා. ඊට පස්සේ තනියම ආපහු එනවා. ඊට පස්සේ පිණ්ඩපාතේ තනියම වළඳනවා. ඊට පස්සේ අවස්තරුවේ තනියම සක්මන් කරනවා. තනියම වාඩි වෙලා ඉන්නවා. තනියම රාත්‍රිය ගත කරනවා. තනියම නිදිය ගන්නවා. නැවතත් පහවදා ඇහැරිලා අන්න තනියම පිණ්ඩපාතේ ගමනකේ දෙනවා. ඉතින් ওই විදිහට කල්ගත කරා. ওই විදිහට තනියම කල්ගත කරා. ඉතින් එහෙම ගත කර කර ඉන්නකොට මේ වටේ පිටේ ඉන ස්වාමීන් වහන්සේලාට පොඩ්ඩක් හිතට අමාරුයි. පොඩ්ඩක් හිතට අමාරුයි. ඉතින් මොකද කරන්නේ? අර දැන් ලොකු හාමුදුරන්ට ගිහිල්ලා කියනවා වගේ බුදු හාමුදුරන්ට ගිහිල්ලා කියනවා. මොකද්ද? මෙන්න මේ හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරෝ තනියම පිණ්ඩපාතේ යනවා. තනියම හැසිරෙනවා. තනියම ආහාර ගන්නවා. මෙන්න මේ විදිහට හුදකලාව එකලාව හැසිරෙන කෙනෙක් ඉන්නවා. මෙන්න මේ විදිහට ඒක විහාරී හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා අන බුදු හාමුදුරන්ට ගිහිල්ලා කේලමක් කියනවා. ඉතින් බුදු හාමුදුරුවෝ කේලම් කිව්වට මොකද ඒ විදිහට බාරගන්නේ නැහැ. ඉතින් කියපු කට්ටිය පිටම තියලා කපින එක තමයි කරන්නේ. ඉතින් කියනවා එහෙනම් හරි උඹලම ගිහිල්ලා ඒ මහානාව මම එන්නකුවා කියලා එක්කන් වරින්. ඉතින් එක්කන් අරින් කියලා ආවට පස්සේ අහනවා ඇත්තද මහාන මෙන්න මේ කට්ටිය කියනවා ඔබ තනියම හැසිරෙනවා කියලා. ඔබ ඒක විහාරී කියලා මේ කට්ටිය කියනවා. අන්න ඒකේ ඇත්ත කතාවක්ද කියලා අහනවා. එතකොට එසේ භාග්‍යතුන් වහන්ස මම ඒක විහාරී, ඒ වගේම මම ඒක විහාරී භවයේ ගුණ කියනවා. ඒක තමයි මගේ ස්වභාවය කියලා මෙන්න මේ පිළිතුරක් ලබා දෙනවා. එතකොට මොන වගේද ඒක විහාරී කතාව කියලා අහුවාම කියනවා අන්න අර කලින් අපි සඳහන් කරපු විස්තරේ කියනවා. තනියම යනවා, තනියම ඉන්නවා, තනියම කනවා බොනවා, තනියම නිදි ගන්නවා. ඕක තමයි මගේ ඒක විහාරී කම කියලා අන්න බුදුරජාණන් වහන්සේට යම්කිසි පිළිතුරක් ලබා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඒක විහාරී කතාවට අපි හිතන විදිහ උත්තරයක් නම් නෙමෙයි දෙන්නේ. අපි හිතන්නේ මේක අගය කරයි හොඳයි කියලානේ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ කියන ඔය කියන විදිහ ඒක විහාරී එකකුත් තියෙන්න පුළුවන්. ඔය කියන විදිහට පිරිසෙන් වෙන් විලා ඉන්න එකකුත් තියෙන්න පුළුවන්. නමුත් මම අගය කරන්නේ ඕක නෙමෙයි. මම කියන ඒක විහාරී බව නම් ඔය කතාව නෙමෙයි. ඔය කරන වැඩේ නෙමෙයි කියලා අන්න යම්කිසි අවස්ථාව ගැළපිලාහම යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. මේ වටපිටාව ඉන්න කට්ටියට පොඩ්ඩක් මේක කියලා දෙන්න උත්සාහයක් ගන්නවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ සිහිය පිහිටවගෙන ඉන්න කෙනෙක් තමුන්ගේ අත්දැකීම තමයි විස්තර කරන්නේ. මොකද්ද මේ තැනැත්තා ඔන්න වාඩි වෙලා ඉන්නවා කියලා අපි හිතමුකෝ. නැත්නම් ඇවිදිමින් ඉන්නවා කියලා හිතමුකෝ. ඒ ඇවිදිමින් ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට තමුන්ට යම් කිසි ප්‍රියමනාප සිතිවිල්ලක් නැගිලා එනවා. සිතිවිල්ලක් නැගිලා එනවා. එතකොට මේ තැනැත්තා මොකද කරන්නේ? මෙන්න මේ හිතිවිල්ල පිළිබඳ යම් කිසි ප්‍රියමනාප ස්වරූපයක් ඇති කර ගන්නවා. ඒ විදිහේ දෙයක් මේ තැනැත්තගේ හිතේ ඇති වෙනවා. එහෙම නැත්නම් ඇහැට රූපයක් දකිනවා, වට පිටාවේ කෙනෙක් දකිනවා. එතකොට මේ දැක්ක රූපෙ පිළිබඳ මනාපයක්, එහෙම නැත්නම් අමනාපයක් මේ තැනැත්තට ඇති වෙනවා කියලා ඔන්නඔහොම විස්තරයක් කරනවා. මොකද්ද? අර වට පිටාවේ පේන, දකින, ඇහෙන දේවල් වලින් අන්න යම් කිසි ප්‍රියමනාප ස්වරූපයක් එක්ක අප්‍රියමනාප ස්වරූපයක් මේ තැනැත්තගේ තුල ඇති වෙනවා. ඉතින් ඔහොම තැනැත්තෙකුත් ඉන්නවා කියලා ඔන්න එක්කෙනෙක් පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා තව තැනැත්තෙක් ඉන්නවා මේ තැනැත්තට මෙන්න මේ සක්මන් කරනකොට වටපිටාවේ රූපයක් පෙනුනට, සද්දයක් ඇහුනට, මේ සද්දේ පිළිබඳ රූපේ පිළිබඳ යම් කිසි ප්‍රියක් අප්‍රිය ස්වභාවයක් ඇතිවෙන්නේ නැහැ. මේ තැනතේ වෙනුවට මට සද්දයක් ඇහුණා කියලා සිහිය පීටව ගන්නවා. මට සිතවිල්ලක් ආවා කියලා සිහිය පීටව ගන්නවා. අර විදියට අප්‍රියමනාප ස්වરૂපයක් ඇති වෙන්නේ නැති විදියට ටිකෙන් ටික මේ තැනත්ත හික්මෙනවා. එහෙම හික්මිලා තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළා කියනවා අන්නේ දෙවනි කී පුද්ගලයා මෙන්න මේ විදිහට මෙන්න මේ යම්කිසි දෙයක් ආවහම ඒ පිළිබඳ ප්‍රිය ස්වરૂපයක් ඒ ආකාරයක් ඒ වගේම යම් කිසි දෙයක් අහම ඒ පිළිබඳ අප්‍රිය ආකාරයක් ස්වරූපයක් ඇති කරගන්නේ නැත්තම් අන්නේ තැනැත්ත තමයි මෙන්න මේ මම අගය කරන ඒක විහාරී තැනැත්ත. මම අගය කරන හුදකලාවේ ඉන්න එකලාව හැසිරෙන තැනැත්ත තමයි මෙන්න මේ දෙවනි කී පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද සඳහන් කරන්නේ? අන්න අර විදිහට තමුට යම් කිසි දෙයක් අවධානයට එනවා, සිහියට ගලාගෙන එනවා. ඒ අවස්ථාවේදී ප්‍රිය ස්වරූපයක්වත් අප්‍රිය ස්වරූපයක්වත් ඇති කරගත්තේ නැත්නම් අන්නේ එතනත්ත තමයි මම අගය කරන ඒක විහාරී පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, අනුමත කරනවා. එහෙම කියලා තව ටිකක් ඕක පැහැදිලි කරලා දෙනවා. කියනවා ඔන්න එක භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව බොහෝම දුර බැහැර ඈත වනාන්තර සේනාසනයක තමයි කල්ගත කරන්නේ. මේ භික්ෂුව කිසිම කෙනෙක් එක්ක කතාබහක් කරන්නේ නැහැ. කතාබහක් කරන්නේ නැහැ. ඒ වගේම මේ භික්ෂුව හමු වෙන්න කිසිම කෙනෙක් එන්නේත් නැහැ. මේ භික්ෂුව මේ විදිහට හුදකලාවෙන් බොහොම විවේකීව කල්ගත කරනවා. කල්ගත කරනවා. නමුත් මේ භික්ෂුවගේ හිත ඇතුලේ අන්න යම් කිසි දෙයක් දැක්කොත් ඒ පිළිබඳ ප්‍රිය ස්වභාවයක් නැහැ, නැත්නම් අප්‍රිය ස්වභාවයක් යම් කිසි සද්දයක් ඇහුනොත් ඒක පිළිබඳ ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් එවැනි ඒ වූ භික්ෂුවක් අර විදියට කොච්චර දුර ඈත කොච්චර තනි වෙලා කල්ගත කරත් එයා ඒක විහාරී නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එයාගේ ඒක විහාරීකම මං අගය කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට කියනවා තව විදිහේ භික්ෂුවක් ගැන. මොකද මේ භික්ෂුවගේ ස්වරූපේ මේ භික්ෂුව ඉන්නේ ග්‍රාමවාසීව නගරයක් මැද්දේ තමයි ඉන්නේ. ඒ වගේම මේ භික්ෂුව හම්බෙන්න නිතර නිතර රජවරු අමාත්‍යවරු ඊළඟට නොයෙකුත් පුද්ගලයෝ උපාසක උපාසිකාවෝ භික්ෂු භික්ෂුණීන් එනවා. ඒ පිරිස එක කල්ගත කරනවා. ඒ විදිහට කාලේ ගත කරනවා. එහෙම කාලේ ගත කරාට මොකද මේ භික්ෂුවගේ හිත ඇතුලේ අන්න අර ඒ උදා වෙන අරමුණු පිළිබඳ, ඒ දකින රූප පිළිබඳ, ඒ ඇහෙන ශබ්ද පිළිබඳ ප්‍රිය ස්වභාවයක්වත් අප්‍රිය ස්වභාවයක්වත් ඇති වෙන්නේ නැත්තම් අන්න අර ගමක් මැද්දේ ඉඳියත් නගරයක් මැද්දේ ඉඳියත් එන්නේ ඒ භික්ෂුව ඒක විහාරී. ඒ භික්ෂුවගේ ඒක විහාරී බව එකලාව හැසිරීම මම බොහොම අගය කරනවා කියලා සඳහන් කරනවා. අනේ එතකොට බුදුරජාණන් වහන්සේ අගය කරන ඒක විහාරී බව මොකද්ද කියලා තමයි මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙම පැහැදිලි කරලා ඉවර වෙලා අන්න මොකද කරන්නේ? තව අගට තව ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරන උත්සාහයක් විදිහට යම් කිසි ගාථාවක් දේශනා කරනවා. ඉතින් මේ දේශනා කරපු ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද එතන සඳහන් වෙන්නේ සබ්බා බිබුං සබ්බ විදුං සුමේදා. සියල්ල ජයගත්. ඒ වගේම සියල්ල තේරුම්ගත්. ඒ ඥානවන්තයා සුමේදා. ඒ ඥානවන්තයා සබ්බේසු ධම්මේසු අනුතලිත්තං. මේ සියලු දේම කෙරෙහි නොඇලුණු ස්වභාවයක් වඩලා තියෙනවා. නොඇලුණු ස්වභාවයක් ඇති කරගෙන තියෙනවා. සබ්බං ජහන් තණ්හක්ඛේ විමුක්තං. මෙන්න මේ සියල්ල අතහැරලා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්ත වෙනවා. විමුක්ත වෙලා ඉන්නවා. එහෙම නිදහස් වෙලා ඉන්නවා. තමහං නරං ඒක විහාරීති භූමි. මම එන්නේ නරයා. එන්නේ පුද්ගලයා තමයි නියම ඒක විහාරී තැනත්ත විදිහට හඳුන්වන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ තව ටිකක් මේක පිළිබඳ පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ ගාථාවකින් තව ටිකක් විස්තර සඳහන් කරනවා. ඉතින් බලන්න ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන ඒක විහාරී බව. මොකද අර යම් කිසි දෙයක් ඉදිරිපත් වුණාම යම් කිසි අරමුණක් ඉදිරිපත් වුණාම අපේ හිතේ ප්‍රිය ස්වභාවයක් අමනාප ස්වභාවයක් ඒ වගේම අප්‍රිය ස්වභාවයක් අමනාප ස්වභාවයක් ඇති වෙනවනම් අන්න ඒ පුද්ගලයා කොච්චර පිරිසෙන් දුරස් වෙලා ඉඳියත් එකලාව හැසිරෙන්නේ නැහැ. ඒක විහාරී ස්වරූපයක් නැහැ. මේ පුද්ගලයා අන්න බොහෝ දෙනෙක් ඇසුරු කරගෙන ඉන්න ස්වරූපයක් වගේ තමයි එතනත්ගේ තියෙන්නේ. හරියට අන්න අර ප්‍රියමනාප ස්වරූපයක් ඇති වෙන්නේ මොකක් නිසාද? අන්න තණ්හාව ක්‍රියාත්මක වෙනවා. තණ්හාවෙන් තමයි යම්කිසි දෙයක් පිළිබඳ ප්‍රියා ස්වභාවයක් හරි අප්‍රිය ස්වභාවයක් හරි ඇති වෙන්නේ. එතකොට මේ තැනත්තා අර කොච්චර දුර තැනක ඉඳියත් මොකද වෙන්නේ? අනේ හැම වෙලේම මේ තණ්හාව ඇසුරු කරගෙන තමයි ඉන්නේ. ඒ ඇසුරු කරගෙන තමයි කල්ගත කරන්නේ. එතකොට ඔය පිළිබඳව තව තැනක සඳහන් වෙනවා ඔය වගේම කතාවක්. මොකද්ද? මෙන්න මේ මිනිස්සු මේ සංසාර ගමන යන විදිහ පිළිබඳ. ඒ සඳහන් වෙන්නේ මොකද්ද? තණ්හා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරං. මෙන්න මේ බොහෝ දිග මාර්ගයක් මේ විදිහ සංසාර ගමනක් මේ සංසරණය කරමින් මේ විදිහට ගමන් කරමින් මේ මිනිස්සු කල්ගත කරනවා. කවුරු දෙවැන්න කරගෙනද? කවුරු දෙවණියා කරගෙනද? අන්න අර විදිහට තණ්හාව දෙවණියා කරගෙන තමයි මේ ගමනේ යෙදෙන්නේ. තණ්හාව දෙවණියා කරගෙන මේ විදිහට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට ගමනක යෙදෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අන්න එහෙම තණ්හාව දෙවණියා කරගෙන කොච්චර එකලාව ඉඳියත් තනිව ඉඳියත් විවේකීව ඉඳියත් වැඩක් නැහැ. මේ පුද්ගලයා ඒක විහාරී නෙමෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතේ. හුදකලාවේ හැසිරෙන කෙනෙක් නෙමෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතේ. එහෙම නැත්නම් එකලාව හැසිරෙන කෙනෙක් නෙමෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මතේ. ඉතින් අපි බලමු දැන් මේ අපි වඩන ප්‍රතිපදාවට මේ පුරුදු කරන දෙයට මේක කොහොමද ගැළපිලා එන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එතකොට එතෙන්දි බැලුවොත් දැන් අපි හිතමු සිහිය පීඩෝන කෙනෙක්, සිහිය පීඩවන උත්සාහවන්ත වෙන කෙනෙක්. එතනත්ත මොකද කරන්නේ? යම්කිසි අවස්ථාවක ඇවිදිමින් කියලා අපි හිතමුකෝ. ඇවිදිමින් මෙන්න මේ ඇවිදිනවා කියන දැනීම පිළිබඳ අවධානයක් සිහියක් පිහිටෝගෙන කල්ගත කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට කාලය ගෙවන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම කල් ගෙවන්න උත්සාහ කරාට මොකද මේ තැනැත්තගේ හිත? අර ඇවිදින ක්‍රියාවලිය රැඳෙන්නේ නැහැ. ඇවිදින ක්‍රියාවලිය ග්‍රහණය කරගන්න ඒ ඔස්සේ පවතින්න කැමැත්තක් නැහැ. ඒ වෙනුවට නැවත 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 වටපිටාවේ තියෙන රූප ඔස්සේ, එහෙම නැත්තම් වටපිටාවේ තියෙන ශබ්ද ඔස්සේ, එහෙම නැත්තම් තමුන්ගේ අතීතයේ වෙච්ච නොයෙකුත් සිදුවීම් ඔස්සේ මේ තැනැත්තගේ හිත ගලාගෙන යනවා. හිත ගලාගෙන යනවා. අර විදිහට සක්මන පිළිබඳ අවධානයක් පිටව ගන්න හැකියාවක් නැහැ. ඉතින් මොකද වෙන්නේ බලන්න, මේ හැම විටකම මේ හිත ගලාගෙන යන හැම විටකම අන්න දෙවැන්නෙක් සමග ආශ්‍රයයකට ගිය ස්වරූපයක් තියෙනවා. මේ විදිහට අන්න තමුන් ඒ යම්කිසි අතීත සිදුවීමක් මතක් කරගෙන ප්‍රියාප්‍රිය ස්වභාවයක් ඇති කරගත්තොත්, වටපිටාවේ දෙයක් දැකලා ප්‍රියාප්‍රිය ස්වභාවයක් ඇති කරගත්තොත් අන්න දෙවැන්නෙක් එක්ක ආශ්‍රයයක් තමයි හැම වෙලේම තියෙන්නේ. හැම වෙලේම තියෙන්නේ. ඊළඟ අපි හිතමු අමාහාරයෙන් හරි කොහොම හරි මේ පතුල වදින ස්වරූපේ ගැන අවධානයක් පිහිටවගෙන හිටියා. අර විදිහට කකුලට දැනෙන දැනීම ඔස්සේ සිහිය තියාගෙන ඉඳියා. එහෙම පියවරක් දෙකක් තුනක් හතරක් හරි යන්න පුළුවන් වුණොත් අන්න අර එකලාව හැසිරුණා වෙනවා. ඒක විහාරී වුණා වෙනවා. ඉතින් ওই දෙක අතර වෙනස තමයි අපි ගලප ගන්න හදන්නේ. ඉතින් අර විදිහට පතුල එක්ක පියවරක් දෙකක් ඉන්න පුළුවන්ද? හුස්ම එක්ක හුස්මක් දෙකක් ඉන්න පුළුවන්ද? පිම්බීම හැකිලිම එක්ක වාරයක් දෙකක් ඉන්න පුළුවන්ද කියලා බැලුවොත්, සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න මේ තැන අතර තේරෙනවා. අන්න එතකොට එකලාව හැසිරීමක් තියෙනවා. දෙවැන්නෙක් ඇසුරු නොකිරීමක් තියෙනවා. ඉතින් ඔහොම කල්ගත කරනකොට අපි හිතමු තව ටිකක් මේක ඉදිරියට වඩා ගත්තොත්, ඉදිරියට පුරුදු කරගත්තොත් අන්න යම් කිසි විටක මෙන්න මේ හුස්ම බලාගෙන ඉන්න අතරේ, හුස්ම බලාගෙන ඉන්න අතරේ අන්න අපි හිතමු බොහොම කැමැත්තෙන් බොහොම ආසාවෙන් හුස්ම බලාගෙන ඉඳියා. එහෙම ඉන්න අතර එක පාට ඔන්න අපිට යම් කිසි සද්දයක් ඇහෙනවා. වටපිටාවේ කෙනෙක් ඇවිදිනවා අපිට දැනෙනවා. ඉතින් මොකද කරන්නේ? අපි එක්ක හිතේ මේක කෙරෙහි තරහක්, මේ තැන අතර මෙතනම ඇවිදින්න ඕනේද වෙන තැනක් නැද්ද පොඩ්ඩක් ඇවිදින්න හොයාගන්න කියලා අපේ හිතේ අමනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් වටපිටාවෙන් අපි හිතමු වටපිටාවේ නැතුව අතීතේ හොඳ කාපු බීපු සිදුවීමක් මතක් වෙලා එනවා. එතකොට මොකද කරන්නේ? අන්නේ ඒක පිළිබඳ ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඔය ස්වරූපේ මොකද වෙන්නේ? අන්න දෙවැන්නෙක් ආශ්‍රය කරා වගේ, ඇසුරු කරා වගේ ඔය අවස්ථාව, ඔය වෙන සිදුවීම. ඊළඟට අපි හිතමු මේ තැනත්තා අර විදියට ශබ්දයකට ඇදිලා ගියත් මේ ශබ්දේ කෙරෙහි තරහක්, වෛරයක්, හිතේ අමනාපයක් ඇති කරගත්තේ නැහැ කියලා කරගත්තේ නැහැ කියලා. එතකොට අපි හිතමු මේ තැනත්තා මම දැන් සද්දයක් අහනවා කියලා දැනීමක් ඇති කරගත්තා. මට සද්දයක් ඇහෙනවා කියලා සිහියක් පිටව ගත්තා. අන්න එතකොට මොකද වෙන්නේ? නැවතත් අන්න දෙවැන්නෙක් ඇසුරු කරනවා වෙනුවට එකලාව හැසිරුණා වෙනවා. එකලාව හැසිරුණා වෙනවා. අර සද්දේට එරෙහිව සටන් කරනවා, ඒක අප්‍රියමනාප වෙනවා වෙනුවට අන්න සද්දයක් ඇහෙනවා කියන සිහිය පිටව ගත්තා. එකලාව හැසිරීමක් පුරුදු කරගත්තා. එහෙම නැත්නම් අපි හිතමු තවත් විටක අර විදියට සිතුවිල්ලක් නැగిලා එනවා. ඒ විදියට ප්‍රිය සිතුවිල්ලක් නැగిලා එනවා. එහෙම ප්‍රිය සිතුවිල්ලක් නැగిලා ආපු වෙලාවක අනේ ප්‍රියභාවය දැකලා මම මේ සිතුවිල්ල පිළිබඳ සිහියක් පීටව ගත්තා. මගේ හුස්ම බලාගෙන ඉන්දිය දේ කැඩුනා කියලා ඒ පිළිබඳ දුකක් කරදරයක් ඇති කරගන්න නැතුව අන්න අර හිතවිල්ල ඇතුලේ තියෙනවා නම් හිතවිල්ල පිළිබඳ සිහියක් පීටව ගන්නවා නම් ඒ පිළිබඳ අවධානයක් පීටව ගන්නවා නම් අන්න එතකොට නැවතත් ඒක විහාරි වෙනවා. ඉතින් ওই විදිහේ වැඩක් තමයි තියෙන්නේ. ওই විදිහේ පුරුද්දක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු මෙහෙම හුස්ම අල්ලගෙන ඉන්න කෙනෙක් නැතනම් සක්මන අල්ලගෙන ඉන්න කෙනෙක් විතක මොකද වෙන්නේ? මෙන්න මේ සක්මන බොඳ වෙලා යනවා. සක්මන බොඳ වෙලා යනවා. එහෙම නැත්නම් හුස්ම බොඳ වෙලා යනවා. එහෙම බොඳ වෙලා ගියපු වෙලාවට අන්න අපේ හිතේ යම් කිසි කලබලයක් ඇති වෙනවා. යම් කිසි සැකයක් ඇති වෙනවා. මේක පාර වැරදුනා කියලා යම් කිසි සැක සංකාවක් හිතේ ඇති වෙනවා. අන්න මොකද වෙන්නේ? නැවතත් දෙවැන්නෙක් පිළිබඳ කැමැත්තක්. දෙවැන්නෙක් පිළිබඳ ආශ්‍රයක් අපේ හිතේ ඇති වුණා. ඒ අර ලැබිච්ච දේත් එක්ක ඉන්නව වෙනුවට, ඒ වෙච්ච වෙනසත් එක්ක ඉන්නව වෙනුවට, ඒ වෙනස පිළිබඳ අප්‍රියමනාප ස්වරූපයක් අපේ හිතේ ඇති වුණා. නැවතත් මොකද වෙන්නේ? අන දෙවැන්නේගේ ආශ්‍රයයට ගියා. දෙවැන්නේගේ ආශ්‍රයයට ගියා. අපි හිතමු මේ බොඳවීම බාරගත්තා. ඒ බොඳවීම බාරගෙන ඒ පිළිබඳ සිහිය පීටව ගත්තා කියලා. මේ යන ක්‍රියාවලිය පිළිබඳ අවධානයක් පීටව ගත්තා කියලා. අන එතකොට නැවතත් දෙවැන්නේගේ ආශ්‍රයෙන් මිදිලා යනවා. දෙවැන්නේ කැසු කිරීමෙන් නැවතිලා යනවා. අපි හිතමු ඔහොම මේ බොඳ වෙච්ච සක්මන, බොඳ වෙච්ච පරයන්කය එක්ක කල් ගත කරනකොට මේ තැනැත්තට විට එක අන්න මේ මුකුත් නොදැනෙන ගතියක්, කොහේ ගියාද මොනව වුණාද කියලා අඳුන ගන්න බැරි ස්වරූපයක් ඉස්මතු වෙලා එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න සිහිය පීඩගෙන ඉඳපු එකේ ආනිසංශයක් විදිහට ඒ ගමනත් එක්ක, ඒ ගලණයත් එක්ක ඉඳපු එකේ ආනිසංශයක් විදිහට මේ තැනැත්තා අන්න සම්පූර්ණයෙන් දෙවැන්නෙක් ඇසුරු නොකරන ස්වරූපයක්, සම්පූර්ණයෙන් දෙවැන්නෙක්ගෙන් මිදිච්ච ස්වරූපයක් ටිකෙන් ටික අත්දකිනවා. සුළු මොහොතකට අත්දකිනවා. ඉතින් ආපහු කල්පනාවක් ආපු ගමන්, සීයක් ආපු ගමන් මොකද කරන්නේ? අන්න නැවතත් චෝදනා නගනවා. අන්න මට මොනවා වුණාද දන්නේ නැහැ, වැරදුනා, පැටලුනා, අයියෝ කියලා තමයි කියන්නේ. ඉතින් සීයක් ආපු ගමන් නැවතත් අන්න දෙවැන්නෙක් ඇසුරු කරන්න යමු වෙනවා. ඉතින් ওই කතාව තමයි තියෙන්නේ. දෙවැන්නෙක් විටක ඇසුරු කරනවද, ඇසුරු නොකර ඉන්නවද කියන ස්වරූපයක් තමයි තියෙන්නේ. තමුන්ගේ හිතේ අර අප්‍රියමනාප ස්වරූපයක් ඇති වෙනවද, නැත්නම් ඒකෙන් මිදිලා කටයුතු කරනවාද කියන දරණ පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඒ විදිහ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කියන කතාවත් එක්ක බැලුවොත් මෙහෙ ඉන්දියා කියලායි ගෙදර ඉන්දියා කියලායි වෙනසක් නැහැ. ගෙදර ඉඳලා ඒ ගිහි ජීවිත ගෙවමින් මේක කරන හුරු කරන කට්ටිය අතරෙත්, ඒ වගේම මෙහෙට වෙලා මේ වෙන් වෙලා කැලේකට වෙලා ඉන්න කට්ටිය අතරෙත් වෙනසක් දනවන්න අපිට අමාරුයි. ඉතින් අර ගෙදර ඉඳියත් අන්න දෙවැන්නෙක් ඇසුරු නොකර ඉන්න පුළුවන් නම්, අර විදිහ අප්‍රියමනාපයක් හරි ප්‍රියමනාපයක් හරි ඇසුරු නොකර ඉන්න පුළුවන් නම්, ඒ ලද අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් නම් අනේ තැනැත්තා හැමලේ මේ කලාව හැසිරෙනවා, හුදකලාව හැසිරෙනවා කියලා තමයි තියෙන ප්‍රකාශය, තමයි තියෙන පැහැදිලි කිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගේ ඕක තමයි. ඉතින් අපි හිතමු දැන් ඕක තව ටිකක් වෙන වෙන විදිහට පැහැදිලි කරගන්න උත්සාහයක් විදිහට. දැන් මම පහුගිය දවසක දැක්කා මොකද්ද, මෙන්න මේ අන්තර්ජාලයේ යම්කිසි කෙනෙක් ඒ යම්කිසි තැනක ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද්ද මේ අහලා තියෙන ප්‍රශ්නේ? ඔබගේ ප්‍රියතම භාවනාව කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. ඔබගේ ප්‍රියතම භාවනා ක්‍රමය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තිනේ මෙහෙ මෙහෙ කට්ටියගෙනුත් නෙමෙයි. ඊළඟට සාමාන්‍ය භාවනාවක හැමෝම යෙදිලා ඉන්න පිරිසකගෙනුත් නෙමෙයි. ඒ වෙනුවට සාමාන්‍ය අපි හිතමු කොහෙන් හරි ඉන්න කට්ටියක් තෝරගෙන, කොහේ හරි ගැවසෙන පිරිසක් තෝරගෙන මෙන්න මේ පිරිසකින් අහනවා, ඔබගේ ප්‍රියතම භාවනාව කුමක්ද? ප්‍රියතම භාවනා ක්‍රමය මොකද්ද කියලා අහනවා. ඉතින් ඕකේ 200 120 30ක් අන්න දෙන්නේ ඒ වගේ පිරිසක් මේකට පිළිතුරු දීලා තියෙනවා. මේ අහපු ප්‍රශ්නෙට පිළිතුරු දීලා තියෙනවා. ඉතින් අර මුලින්ම පැනලා පිළිතුරු දීලා තියෙන කට්ටිය ගත්තොත්, මුලින්ම මේකට උත්තර දීලා තියෙන කට්ටිය ගත්තොත්, ඒගොල්ලෝ ගොඩක් කලාවට සඳහන් කරන්නේ අන්න අර සාම්ප්‍රදායික පිළිතුරු. ඔන්න එක්කෙනෙක් කියනවා සම්මත භාවනාව, තව කෙනෙක් කියනවා විපස්සනා භාවනාව, තව කෙනෙක් කියනවා චක්‍ර භාවනාව. ඔන්න විදිහට නොයෙකුත් ඒගොල්ලෝ කරන ඒවා පිළිබඳ නම් සඳහන් කරනවා. ඉතින් ওই ටික තමයි මුල තියෙන්නේ. නමුත් මේකේ මැද හරියට යනකොට, අන්තිම හරියට යනකොට හොඳ හොඳ අමුතු අමුතු පිළිතුරු තියෙනවා. අමුතු අමුතු දේවල් තියෙනවා. අන්න අර කසකහරයෝ ටික ඉවරුණාට පස්සේ තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. එක්කෙනෙක් කියනවා මගේ භාවනාව තමයි මම මේ ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙනවා. ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙනවා. ඒක තමයි මගේ භාවනාව කියලා අන්න කෙනෙක් සඳහන් කරනවා. එතකොට එයාගේ ක්‍රමේ තමයි ඒක. එයාට යම් කිසි පහසුවක් සැනසීමක් ලං කරගන්න පුළුවන් ඒ ක්‍රමෙන් කියලා අන්න එයා කියනවා. ඉතින් ඕක පිළිබඳව පොඩ්ඩක් කිව්වොත් දැන් අපි හිතන්නේ මේක මේ සම්පූර්ණ නීති විරෝධී වැරදි දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අනේ යම් කිසි අවස්ථාවක ඒ පංචසික කියලා. ඉතින් යම් කිසි දිව්‍ය පුත්‍රෙක් මේකට තියෙන ලෙඩේ තමයි මොකද්ද මුට ලව් සික් එකක් තමයි තියෙන්නේ. ලව් සික් එකක් තියෙන ගමන් ඇවිල්ලා අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා යම් කිසි වීණාවකුත් අරන් ඇවිල්ලා තමුන්ගේ ප්‍රිය යම් කිසි කාන්තාවක් පිළිබඳ විස්තරයක් කියනවා. මේ විස්තරය අතරමැදට අර නිකන් ලුණු ඇඹුල් වගේ පොඩි පොඩි බුදුගුණ කෑලි ටිකකුත් දාලා තියෙනවා. බුදුගුණ කෑලි ටිකකුත් දාලා තියෙනවා. ඉතින් දාලා මෙහෙම විස්තරයක් කියනවා. ඉතින් අපිට තියෙන බුදුරජාණන් වහන්සේ මේකව ගහලා එළවයි ඵලයන් යන්න මෙහෙන්න එපා කියලා. නමුත් අන්න ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න මේ තැනැත්තා කියන දේ බුදුරජාණන් වහන්සේ හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කියනවා පංචසික උඹේ මේ කටහඬ වීණා සද්දෙක් මොල ගියෙත් නැහැ. කටහඬ වීණා සද්ද ඉක්මෝල ගියෙත් නැහැ. ඒ වගේම වීණා සද්ද කටහඬ ඉක්මෝල ගියෙත් නැහැ. දෙකම හොඳට ගැළපීලා ආවා කියලා පිළිතුරක් දෙනවා. ඉතින් මේක අහගෙන ඉඳපු සක්‍රය කියනවා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේත් මේ තැනත්තා වගේ කරා. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔය කෙල්ලව කොහොම හරි ආලු කරලා දෙන්නම් කියලා. අන්න සක්‍රය වැඩේ කරලා දෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න සංගීතකාරයෝ. ඊළඟට තව ඔහොමම ඉන්නකොට තව කෙනෙක් සඳහන් කළා තියෙනවා මොකද්ද තමුන්ගේ ප්‍රියතම භාවනාව මොකද්ද මම මේ දරුවෝ සෙල්ලම් කරන එක දිහා බලාගෙන ඉන්නවා ඒක තමයි මගේ භාවනාව මගේ දරුවෝ ටික මේ මිදුලේ සෙල්ලම් කරන දිහා මම බලාගෙන ඉන්නවා ඒ වෙලාවට මම උත්සාහ කරනවා නොයෙකුත් දේවල් ඔස්සේ මුලාවටපත් වෙන්නේ නැතුව අන්න අර දරුවෝ සෙල්ලම් කරන එක දිහා බලාගෙන හිස් මනසක් තියාගෙන ඉන්න අන්නේ තැනත්තගේ භාවනාව කියලා එයා සඳහන් කරනවා. ඉතින් බලන්න ඔය කියන්නේ මොකද්ද? ඔය අපි සඳහන් කරන යම් කිසි මේ කියන එක විහාරී ස්වරූපයකට ඕක ළඟින් යනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් සඳහන් කරනවා මගේ ප්‍රියතම භාවනාව තමයි නාන එක. නාන එක තමයි මගේ ප්‍රියතම භාවනාව. ඊළඟ තව කෙනෙක් කියනවා මගේ ප්‍රියතම භාවනාව තමයි මේ බල්ලව අරගෙන ඇවිදින්න යන එක. බල්ලව අරගෙන ඇවිදින්න යන එක මගේ ප්‍රියතම භාවනාව. ඔන්න ඔය විදිහට නොයේකුත් ආකාර පිළිතුරු දීලා තියෙනවා මෙන්න මේ භාවනා ප්‍රශ්නෙට. ඉතින් මම මේ ටික කියෝගෙන යනකොට මට ඉතින් අර මුල ටික නම් ඉතින් සාම්ප්‍රදායික පිළිතුරු ටිකක් කම්මැලි ස්වරූපයක් තමයි දැනුනේ. නමුත් අන්න පහු වෙනකොට අන්න හොඳ හොඳ සෙල්ලම්. අන්න මේ කීපුත්ගලයෝ එක එක්කෙනා සඳහන් කරන දේවල් වල යම් කිසි ගතයුත්තක් තියෙනවා. ඉතින් ඒ කොයි කොයි වැඩේ කරත් ඒක පිළිබඳ අවධානයකින් ඒක විහාරීව කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ අගය කරන ක්‍රමයේ කියලා අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට අවබෝධයක් ළඟා කරගන්න පුළුවන්. මොකද්ද අන්න මොන මොන වැඩේ කරත් ඒ පිළිබඳ අවධානයකින් ඒ පිළිබඳ සිහියකින් අර අප්‍රියමනාප ස්වරූපයක් ඇති වුණත් අන්න මට දැන් ප්‍රිය ස්වභාවයක් ඇති වුණා අප්‍රිය ස්වභාවයක් ඇති වුණා කියලා දැනගත්තොත් අන්න ඒ තැනත් ඒක විහාරි. ඉතින් ඔහොම ගිහිල්ලා තව හොඳ ආකර්ෂණීය පිළිතුරක් තිබුණා. මොකද මේ පිළිතුර මේ තැනත් සඳහන් කරන දැන් මොකක්ද අහන ප්‍රශ්නේ? අහන්නේ ඔබගේ ප්‍රියතම භාවනා ක්‍රමය මොකක්ද? භාවනා ක්‍රමය මොකක්ද? ඉතින් මේ තැනත් සඳහන් කරන මට භාවනාව කියන එක පේන්න බෑ මට නම්. අන්න යාගේ උත්තරේ මට භාවනාව කියන එක පේන්න බෑ. ඔය එක එක ඕම 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 වගේ කියෝ කියෝ ඉන්න මල කංකරච්චලයක් ඕක ඔය කියවිල්ල. ඉතින් මම මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට මට නොයිකුත් හිතිවිලි එනවා. මං ඉතින් උවමනාවෙන් අරගෙන අර අතීත සිදුවීම් නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත මතක් කෙන ඒවා ඔස්සේ මගේ හිත ගලාගෙන යන්න මම ඉඩ දෙනවා. හැබැයි එහෙම ඉඳියනමකෝ ටිකක් වෙලා යනකොට මට මේ හිතවිලි හිතිල්ලත් එපා වෙලා යනවා. හිතවිලි හිතිල්ලත් එපා වෙලා යනවා. ඒකත් අප්‍රිය වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මම ඔහේ වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ යන ක්‍රියාවලියත් එක්ක නිකම්ම ඉඳිල්ලක් තමයි මම කරන්නේ. කියලා මේක සඳහන් කරනවා. ඉතින් බැලුවාම ඒ ඉඳපු කට්ටියකින් හොඳටම භාවනාව තියෙන මිනිහාගේ තමයි. මොකද්ද? අන්න අර මේ යන ක්‍රියාවලියත් එක්ක ඉන්නවා. හිතවිලි අරන් හිතලා බලනවා හිතල් තියන්න පුළුවන්ද කියලා. බෑ තියන්න බෑ. අමාරුවෙන් හරි හිතවිල්ලක් රඳවගෙන ඉන්න පුළුවන්ද කියලා බලනවා. බෑ තියන්න බෑ. ඉතින් මොකද කරන්නේ? අන්තිමට නිකන් වාඩි වෙලා ඉන්නවා. නිකන් වාඩි වෙලා ඉන්නවා. ඔහේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් අන්න බලන්න අන්න භාවනාව අප්‍රියයි කියපු මනුස්සයා තමයි හොඳටම වැඩේ හරි ගිහිල්ලා තියෙන්නේ බලනකොට. හොඳටම වැඩේට යොමු වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ක්‍රමී. ඉතින් ඕක අඳුර ගන්න හරි අමාරුයි අපිට. දැන් අපි අභිතම විටක හිතවිල්ලක් ආවොත් අපි මේකව ආපු ගමන් තලන්නනේ උත්සාහ ගන්නෙ. තලනවා කියන්නේ මොකද්ද? අන්න අර ඒක විහාරී ස්වභාවය නැති වෙලා ගියා. එහෙම නැත්නම් අපි මේ සිතුවිල්ල ආස්වාද කරන්න උත්සාහයක් ගන්නවා. එතකොටත් මොකද වෙන්නේ? අන්න ඒක විහාරී බව නැති වෙලා ගියා. මේ හිතවිල්ලක් කියන්නේ හැම වෙලේම පණිවිඩකාරයෙක් වගේ. එයා යම්කිසි පණිවිඩයක් අරගෙන තමයි එන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? පණිවිඩකාරය ආව ගමන් ඒකව මරලා දානවා. ඒකව කපලා කොටලා දානවා. ඉතින් අර යුද නීතියේ දෙයක් සඳහන් වෙනවා. ඔබ මේ පණිවිඩකාරයව මරන්න එපා. යුද නීතිය මොකද්ද? පණිවිඩකාරයව මරන්නේ නැහැ. පණිවිඩකාරයාට ඒ පණිවිඩය කියන්න දෙනවා. ඌගේ ජීවිතේ අරගන්නේ නැහැ. ඌටේ පණිවිඩය කියලා යන්න දෙනවා. ඉතින් එහෙම යන්න දෙන තැනට තේරෙනවා මොකද්ද මේ හිතවිලි ආවට මොකද? උමනාවෙන් තියාගෙන ඉන්න උත්සාහ කරලා බැලුවොත් හිටින්නේ නැහැ. හිටින්නේ නැහැ. අර විදියට අන්තිමට හිතවිලි හිතන එකත් එපා වෙනවා. එපා වෙලා අන්න ඔහේ වාඩි වෙලා ඉන්න ස්වරූපයක් තමයි අපේ තියෙන්නේ කියලා අදකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ හුස්ම බල බල ඉඳලා 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 මොකද වෙන්නේ? අන්න මේ හුස්ම බැලිල්ලත් එපා වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහේ ඒ වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් සක්මනේ හොඳට යනවා වම් දකුණ කිකි යනවා. එහෙම ගිහිල්ලා 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 අන්තිමට මේ කියවිල්ල එපා වෙනවා. මේ පාවර් කරපු කියවිල්ලක් මේක කියලා. අන්න ඒක අතහැරලා දැම්මොත් අන්න එතකොට තමයි හරියම වැඩේ වෙන්න පටන් ගන්න. ඉතින් ওই විදිහේ දෙයක් ටිකෙන් ටික පැහැදිලි කරගන්න උනන්දුවක් උත්සාහයක් තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒ පිරිසට අනුග්‍රහයක් විදිහට අපි කියන්න උත්සාහ කරා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අගය කරන ඒක විහාරී ආකාරය. එහෙම නැත්නම් හුදකලාව හැසිරීම් ක්‍රමය. ඉතින් ඒ වගේ ක්‍රමයක් තම තමුන්ටත් හුරු කරගන්න ඒ විදිහේ උත්සාහයක් දරන්න මෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, කමඨහන් වලට යන්න කලින් මට මේ මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඇතුල්ච්ච ගැටලුව අහන්න අවශ්‍යයිද?
ඔව් කියන්න.
දැන් ස්වාමීන් වහන්ස බුදුහාමුදුරුවෝ කියපු විදිහට ඒක විහාරී කියන්නේ සත්‍ය පිහිටවගෙන ඉන්නකොට ඇතිවෙන මනාපමනාප ඇති කර නොගන්න කෙනෙක් කියලානේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මට තේරුනේ එහෙම. ඒක හරි
ස්වාමීන් වහන්ස. ඔව් එහෙම කියන්න පුළුවන් ඉතින්.
ඔව්. එතකොට දැන් ඔබ වහන්සේ කියවන ප්‍රියතම භාවනාව කියලා අහලා තිබ්බ ප්‍රශ්නකට එක එක අය දීපු උත්තර වල තිබුණා සංගීතය, දරුවෝ ක්‍රීඩා කරන දිහා බලන් ඉඳීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රියතම භාවනාව කියලා. දැන් ওই ප්‍රියතම කියන වචනේ ඇතුළෙම තියෙනවනේ ප්‍රිය භාවය. එතකොට මට හිතෙන්නේ එතන ඒක විහාරී බවක් නෑ කියලා. මොකද පිට ප්‍රිය භාවයක් එනවා නම් අනිවාර්යයෙන්ම ඒක එහා පැත්තේ තියෙන අප්‍රිය භාවය තමයි. එතකොට මට හිතෙන්නේ ඔය භාවනාව ප්‍රියතම වෙනවා කියන්නෙම එතන පොඩි ඇලීමක් තියෙනවා. ඒ ඇලීම නිසාම අපිට ගැටීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය ප්‍රියතම කියන වචනේ ආවොත් මේ භාවනාවත් එක්ක මට පොඩි ගැටලුවක් ආව. එතකොට කොහොමද ප්‍රියප්‍රිය භාවය එනවනේ? ඒක ප්‍රියප්‍රිය මනාපමනාප නැතුව ඉන්නේ කොහොමද වගේ ගැටලුවක් ආව මන් දන්නේ.
ප්‍රශ්නේ හොඳයි. ඒක වැලිඩ් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් මේ පළවෙනි දේ තමයි මේ ප්‍රශ්නේ උත්තර දෙන පිරිස මේ එක විහාරී කතා අහපු කට්ටිය නෙමෙයි. මේ බණ අහපු කට්ටිය නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ බණ අහපු කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ අර සාමාන්‍ය මේ අහන දේවල් වලට තමයි උත්තර දෙන්නේ. නමුත් ඒ දෙන උත්තර ඇතුලේ යම් කිසි මේ කියන කතාව පිළිබඳ අර්ථයක් සැඟවිලා තියෙනවා. අර දරුවෝ සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්න උත්සාහ කරනවා හිස් මනසකින්. ඒ පිළිබඳ ප්‍රියාප්‍රිය ස්වභාවයක් ඇති කරගන්නේ නැති මනසකින්. ඒ වගේම අපි හිතමු ඒ යම් කිසි බල්ලෙක්ව ඇවිදෝගෙන යනවා. හැබැයි අර වටපිටාවේ තියෙන දේවල් කෙරෙහි ප්‍රියමනාප ස්වරූපයක් වෙනුවට අන්න අර තමන් යෙදිලා ඉන්න වැඩේ පිළිබඳ සිහියක් යොමු කරගෙන ඊට පස්සේ අර අන්තිමට සඳහන් කරන තැනත්තන සඳහන් කරනවා මං හිතවිලි හිතනවා බොහොම ආසාවෙන් හිතනවා අන්තිමට හිතලා හිතලා මට එපා වෙනවා එපා වෙලා මං ඔහේ වාඩි වෙලා ඉන්න එක තමයි කරන්නේ කියලා. ඉතින් ඔය එන්නේ කොහෙටද කියලා පොඩ්ඩක් බැලුවොත් මේ දේවල් අහපු නැති පුද්ගලයෝ මේ හැම දෙයක් දන්නේ නැති පුද්ගලයෝ අර අපි මුලින් සඳහන් කරපු විදිහට අර විදිහට නිකන් විවේක හොයාගෙන ගිහිල්ලා ඒ විදිහට මරණයටපත් වෙන ආකාරයේ පුද්ගලයෝ. විදිහේ නොදන්න පුද්ගලයෝ තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් ඒගොල්ලොත් ගිහිල්ලා කොහේ පැත්තටද එන්නේ කියලා බැලුවොත්, අර තමන් කරන වැඩේට යෙදිලා ඉඳලා කොහෙට දැවිලා නතර වෙන්නේ කියලා බැලුවොත් ඉතින් අපිට යම්කිසි අර්ථයක් ගන්න පුළුවන්. හැබැයි ඔය කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. යම්කිසි දෙයක් ප්‍රිය නම් දරුවෝ සෙල්ලම් කරන විදිය ගැන අපි කැමැත්තෙන් බලා ඉඳියොත්, සතුටු වෙමින් බලා ඉඳියොත් ওই කතාවට අහු වෙන්නේ නැහැ. ඊළඟ සින්දුවක් ඇහුවොත් ඒ පිළිබඳ කැමැත්තකින් ප්‍රිය ස්වභාවයකින් අනේ එතකොටත් ওই කියන කතාවට අහු වෙන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි දෙයක් කරන දෙයක් සිහියෙන් කරන්න පුළුවන්ද, ඒ පිළිබඳ කරන වැඩේ ගැන අවධානයකින් කරන්න පුළුවන්ද, සතුටක් දුකක් ඇති වුණත් ඒ සතුට දුක ඇති වුණා කියන අවධානයෙන් කරන්න පුළුවන්ද කියන වගේ උත්සාහයක් තමයි අතන තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින් ඔබ වහන්සේට. මම හිතන්නේ අදත් අපේ පිරිසට බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් අවිනිය ධර්මකස ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. ඒක විහාරී කියන යෙදුමෙන් බුදුහාමුදුරුව අදහස් කරන්නේ මොකක්ද කියන කාරණය සහ ඒ කියන්නේ සියලු දේ කෙරෙහි ඇලුණු නොඇලුණු ස්වභාවයක් ඇති කරගෙන ඉන්න පුද්ගලයා තමයි නියම ඒක විහාරි පුද්ගලයා කියලා බුදුහාමුදුරුව දේශනා කළේ කියලා අපිට සඳහන් කළේ. වගේම අපේ සක්මන සහ පරයන්ක ආශ්‍රයෙන් කොහොමද මේ ඒක විහාරි බව අර්ථවත් විදිහට ඇති කරගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් හැමදෙනාට මේක පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අදත් අපි කමඨහන් වලට යන කලින් අද ආධුනික විදිහට මුලින්ම සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්න නිසා මම කැමති නැවත මතක් කරන්න අපේ උපදෙස් ආධුනික සත්මත් බව පුහුණු කරන අයගේ ආධුනික උපදෙස් පත්‍රිකාව. ඔව්, මේ තියෙන්නේ උපදෙස් පත්‍රිකාව කට්ටියට පේනවා ඇති. මම කෙටියෙන් කියන්න සඳහන් කරන්නම්. ඇත්තරම මේ සත්‍යමත් බව පුහුණු කරනවා කියන එක ඕනම මිනිසෙක් වෙච්ච ඕනම කෙනෙක්ට තියෙන මානව හිමිකමක්. අවුරුදු 7කට වැඩි දරුවෙක් ඉඳන් ඇවිදින්න සහ ඉඳ ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට බොහොම සරලව බොහොම පහසුවෙන් පුරුදු වෙන්න කරන්න පුළුවන් දෙයක්. මුලින් පොඩි පොඩි කාලයක් වෙලාවක් වෙන් කරලා පොඩි උත්සාහයක් දරන්න ඕනේ. හැබැයි එහෙම මුලින් දාන උත්සාහය සහ යොදවන කාලයත් එක්ක ඇත්තටම බැලුවම අපිට දීර්ඝ කාලෙම ලැබෙන ප්‍රතිලාභත් එක්ක බැලුවම මේකේ සෑහෙන වටිනකමක් තියෙනවා. ඒ මුලින් උත්සාහවන්ත වෙලා ඒ මුලින් කාලයක් ඉදුවට පස්සේ ඒක නිකම්ම වගේ කෙරෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අද සම්බන්ධ ආධුනික යෝගාවචර විදිහට අද සම්බන්ධ වෙන හැමදෙනාටම මතක් කර සිටිනවා මේකට පොඩි උත්සාහයක් දරන්න කියන එක. පළවෙනි කාරණේ විදිහට ගත්තොත් එහෙම මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමට අදාළ ලින්ක්ස් දෙකක් දක්වලා තියෙනවා. ඒ ලින්ක්ස් වල මූලික උපදෙස් ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ අතර මේ මූලික උපදෙස් ටික ලැබුණාට පස්සේ දවසකට පොඩි වෙලාවක්, يعني විනාඩි 15ක් 20ක් වගේ පොඩි වෙලාවක් ඉවෙන් වෙන් කරගෙන කාලයක් තිස්සේ මේක චුට්ටක් පුරුදු කරන්න, මේ සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම. එතකොට එහෙම කරලා පැය දෙකක් වගේ දවස් කීපයක් කළා, පැය දෙකක් වගේ සම්පූර්ණ කරාට පස්සේ ඒ දැනෙන අත්දැකීම සතිමත් ඇවිදීමේදී සහ සතිමත් ඉඳ ගැනීමේදී ලැබෙන අත්දැකීම ඔයාලට තේරෙන විදිහට සරලව ලියන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද මේ ඇවිදිනකොට කකුල් කොහොමද යටිපතුල කොහොමද දැනුනේ, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුනේ, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි උදරයේ පිම්බීම හෝ හැකිලිම එක කොහොමද දැනුනේ කියන එක ලියන්න පුළුවන්. එහෙම ලියලා මේ අද ඉරිදා තියෙන වැඩසටහනට ඉදිරිපත් කරන්න පුළුවන් Google Forum එක සහ ඊමේල් එකේ සඳහන් කරලා තියෙනවා. ඒවට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරලා හැමදාම මේ ඉරිදා මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ අපිට ඉඳ ලැබෙනවා ඒ ගැටලු ඉදිරිපත් කරලා ඒවට සමාධන් කිසිමකල ඒවට මේ ඉදිරියට කරන්න කොහොමද භාවනාව සතිය වැඩි වීම කරගෙන යන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් ලැබෙනවා. ඒ අතරතුරත් විගටම මේ ඒ වෙන් කරගත්ත වෙලාව ඒ වෙනුවෙන්ම වෙන් කරගෙන ඒක විගටම කරගෙන යන්න. ඒ අතර හැම ඉරිදා උදේටම අපි මේ එක් රැස් වෙලා මේ කරන ධර්ම දේශනාවට සහ ධර්ම සාකච්ඡාවට කම්පැනි සිදු කිරීම වශයෙන් කරන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා තව දුරටත් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න කියලා හැමදෙනාටම මතක් කරලා සිටිනවා. මේකට අදාළ මේ කරුණ පහ මම මික්සෙල්ලවරෙක්කට දැනටමත් යොමු කරලා තියෙනවා සහ මේ මම ජූම් එකට දැන් කවචුට්ටකින් දාන්න. එතකොට ඒ අදාළ කරුණු ඔගලන්ට හොයාගන්න පුළුවන්. ඊට අමතරව තව ගැටලු තියෙනවා නම් කාට හරි වැඩසටහන අවසානයේ අපිට පොඩි වෙලාවක් ලැබෙන්න පුළුවන් ඒ වැඩසටහන ඒ ගැටලු නිරාකරණය කරගන්න. දැන් මම නදීප්ට ආරාධනා කරනවා ප්‍රශ්න අද අද දවසේ ලැබලා තියෙන කමිටහන් වාර්තා ඉදිරිපත් කරන්න කියලා. නදීප්
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කියන්න.
එක වාර්තාවක් පමණයි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ලැබී තිබෙන්නේ. මේ වාර්තාව ඉදිරිපත් කිරීමට වහන්සේගෙන් අවසර ලබා ගන්නවා. සමහර වාචික ප්‍රශ්න තියෙයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව ආනාපාන සතිය මම හුස්ම රැල්ල නාසයේ අග දැවටෙන ආකාරය කෙරෙහි සිහිය පවත්වා භාවනාව ආරම්භ කළෙමි. භාවනාව ආරම්භ කරන මොහොතේ පටන්ම හුස්ම ඉතා සියුම් විය. භාවනාව ආරම්භ කළ මොහොතේ හොඳින් සිහිය පැවතුනද මද වේලාවකින් සිතුවිලිවලින් ගහන විය. මම එම සිතුවිලි දෙස බලා සිටියෙමි. ඒවා ඇතිව නැතිව යන සැටි දැකගත හැකි විය. එම සිතුවිලි ඇතිවීමට හේතුව යනි ආපස්සට සිත මෙහෙයවා සොයා බැලුවෙමි. එවිට කනට ඇසුණු යම් ශබ්දයක් ඔස්සේ එකින් එකට මාරුවෙමින් ආයතන මගින් ලබාගත් අරමුණු යලි මෙනෙහි වන බව දැනගතිමි. ඒ මෙනෙහිවීම හෝ අරමුණුවල මගේ බවක් නැති බව මෙනෙහි කර ඒවා කෙරෙහි ඇලීම හෝ ගැටීම් ඇති නොකර දිගටම භාවනා කළෙමි. එසේ සිටින විට මට කය පිළිබඳ ඇති දැනීම නැදෙනී ගිය අතර සිත පමණක් ක්‍රියාත්මක වන බව දැනුනි. මීට පෙර චිත්තරූප පෙනෙන ස්වභාවය අඩු වී ගොස් සිතුවිලි ඇති බව දැනීමක් පමණක් ඇති බව වැටහුණි. මට කාලය පිළිබඳ අවබෝධයක් නොවූ අතර බාහිරින් ඇසෙන ශබ්දයන් හඳුනා ගැනීමද අපහසු විය. භාවනාවෙන් අවදි වී බොහෝ වේලාවක් මට නිින්ද ගොස් සිටියේ දැයි කල්පනා කළෙමි. එය තද නිින්දකට පත් වූවා වැනිය. මුල් දිනවල මම සැබවින්ම සිතුවේ මට නිින්ද යන බවයි. වරින් වර පියවි තත්ත්වයට පත්වන විට ආනාපාන සතිය පෙනුන අතර එය ආශ්වාස හෝ ප්‍රාශ්වාස ලෙස මෙනෙහි කිරීම අපහසු විය. මම එවිට කය දෙස අවධානය යොමු කළ අතර උඩුකය මට එකම කැටියක්සේ දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ ගත වී තිබුණි. තෙරුවන් සරණයි.
එතකොට ඒ පුරුදු කරන ක්‍රමය හොඳයි. ඔය විදිහට නැවත නැවත හුරු කිලිල්ලක් තමයි තියෙන්නේ. ඒ තමුන් අර අල්ලගත දේ බඳ වෙලා ගියත් ඒ විදිහට අල්ලගන්න හිත පවත්වන්න බැරි වෙලා ගියත් හුස්මේ විදිහට බඳ වෙලා ගියත් මේක දිගින් දිගට සිහිය පැවැත්වෙන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට හුරු කරනකොට අපි තේරුම් ගත යුත්ත තමයි මුලින් මේ හිතේ අප්‍රියමනාප ස්වරූපේ නැවත නැවත බොහොම ප්‍රබල විදිහට ඇති වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් මේක නැවත නැවත සිහිය පිහිටවන කෙනෙක් හැම වෙලේම උත්සාහ කරන්නේ මොකක්ද? අර අර ඇතිවෙච්ච අප්‍රිය අමනාප ස්වරූපේ නැත්තම් ප්‍රිය මනාප ස්වරූපේ පිළිබඳ අන නිරීක්ෂකයෙක් වෙන තමයි උත්සාහය. නිරීක්ෂකයෙක් වුණ ගමන් මොකද වෙන්නේ? අන්න අර ඒ අප්‍රියමනාප ස්වරූපෙට නැත්තම් ප්‍රියමනාප ස්වරූපෙට අපි ඇලෙනව වෙනුවට අන්න ඒකෙන් පොඩ්ඩක් ඉවත් වීමක් දුරස් වීමක් තියෙනවා. ඒ දුරස් වීම තමයි අතන අර ඒක විහාරී ස්වරූපෙ විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ දුරස් වීමත් එක්ක අපි ඒක නිරීක්ෂණය කරන්න ඒක පිළිබඳ සිහියක් පිටව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහට නැවත නැවත හුරු කරන කෙනෙක්ට තේරෙනවා අර මුල් දවස්වල හිතවිල්ලක් අහාම කොච්චරනම් මේක ඔස්සේ අපි දිව්වද, එහෙම නැත්නම් චිත්ත රූපයක් ඉස්මතු වුණාම කොච්චරනම් මේක ඔස්සේ අපි දිව්වද කියලා මතකයක් තියෙනවා නම් අන දැන් මේ වார்த்தාව ලියන කෙනාට තේරෙනවා අන දැන් අපේ මගේ එහෙම ලොකුවට පෙරලි කරන ස්වරූපයක් නැහැ. ඒ විදිහට හිතවිල්ලක් ආවට චිත්‍රූපයක් ලැබිලා වට ඒක ඔස්සේ නොයෙකුත් කතන්දර ගොත ගොත යන ස්වරූපයක් මගේ අඩු වෙලා තියෙනවා කියලා දකින්න පුළුවන්. තේ ඔන්න ඔය සාපේක්ෂව ඔය දේ ලං කර ගැනීමක් තමයි අපි දරන උත්සාහය. එකපාරට මේ එකපාරට එක විහාරී වෙන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අන ටිකෙන් ටික ටිකෙන් ටික මේ සාපේක්ෂව මේ හැකියාව අත්විඳින්න පුළුවන්. සාපේක්ෂව මේ හැකියාව උරගලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි මේ කරමින් යන්නේ. ඉතින් එහෙම කරගෙන යනකොට අපිට ඔය ඇතුළත කරන පුහුණුවම බාහිර ජීවිතෙත් අත්දකින්න පුළුවන්. බාහිර ජීවිතයේදීත් ටික ටික දකින්න පුළුවන්. මොකද්ද? අන්න අර එදිනදා ජීවිතේ ගත කරනකොට යම්කිසි අවස්ථාවක යම්කිසි සිදුවීමක් වුණාම ඒ සිදුවීමට මම කලින් ප්‍රතික්‍රියා කරපු විදිහයි දැන් ප්‍රතික්‍රියා කරපු විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා විතරක් අත්දකින්න පුළුවන්. ඉතින් ඕක අත්දකින්න වෙන්නේ කාලයක් තිස්සේ හුරු කරන කෙනෙක්ට. ඉතින් කා සමහරු බොහෝම චෝදනා නගන මොකද්ද මට මේ කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ මගේ එදිනදා ජීවිතේ තාම එහෙමමයි ඒ අවුලමයි කී 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 ඉන්නවා කම්ප්ලේන් කර කර ඉන්නවා ඒ විදිහට චෝදනා නගමින් ඉන්නවා ඉඳලා 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 ඔන්න එකපාරට අන්න පොල්ලෙන් ගැහුවා වගේ තේරෙනවා ආ ඉස්සර නම් මම මේ දොස්තර මහත්තයා හම්බෙන්න යනකොට මෙන්න මේ විදිහට බොහෝම මට වාහනේ නවත්තන්න තැනක් තිබුණ නැතත් ඒකටත් මට මලපනිනවා හැබැයි දැන් නම් එහෙම නැහැ දැන් ඉතින් දුර හරි කමන්නේ වාහනේ නවත්තලා අන්න හිමීට ඇවිදගෙන අර අදාළ ස්ථානෙට යනවා. දැන් එච්චර ඒවා ගැන පෙරලි කරන්නේ මේ පොඩි පොඩි දේවල් ගැන කියලා මේ තැනත්තටම කියන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් ඒ වෙනස තමයි අපි ඇති කරගන්න හදන්නේ. ඉතින් දැන් හිතන්න දැන් අපි අර විදිහට සමාජෙන් දුරස් වෙලා ඉන්දියා කියලා ඕක ලං කරගන්න හැකියාවක් නැහැ. ඒකත් යම්කිසි විද්‍යක උපකාරයක් වෙන්න පුළුවනි. නමුත් අර විදිහට දුර ආරණ්‍යක ඉන්දියා කියලා කැලේ මැද්දකට වෙලා ඉන්දියා කියලා පිරිසෙන් වෙන් වෙලා ඉන්දියා කියලා බොහොම බිම බලාගෙන සංවර විදිහට ගමන් කරා කියලා ඔය ඒක විහාරී බව ලං කරගන්න බෑ. ඒ වෙනුවට අන්න තමුන්ගේ හිත ඇතුලේ නිතර නිතර පුහුණුවක් කරනවා. පුහුණුවක් කරනවා. මේ පුහුණුව කරලා 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 අන්න ටිකෙන් ටික ටිකෙන් ටික තමුන් තේරුම් ගන්නවා ඉස්සර තරම් මේවට වැළපෙන්නේ දඟලන්නේ නැහැ. ඉස්සර තරම් මේවා එරෙහිකට එරෙහිව සටන් කරන්න යන්නේ නැහැ කියලා අන්න තමුන්ගේ වෙනසක් අත්දකින්න පුළුවන්. ඒ විදිහේ දියුණුවක් අත්දකින්න පුළුවන්. අර ඔක්කොම හංගගෙන ඔක්කොම වහගෙන බොහොම සංවරව ඉන්න කෙනෙක්ගේ හරි ස්වරූපෙ එළියට එන්න යන මොකක් හරි කරදරයක් බාධකයක් ආපු වෙලාවට තමයි. කරදරයක් බාධකයක් ආපු වෙලාවට තමයි. මොකද්ද කරදරේ බාධකයක් ආපු වෙලාවට එක්ක ඔන්න කුණුහරුප වැලක් තමයි එළියට එන්නේ. ඔය විදිහේ ස්වරූප අපිට දකින්න පුළුවන්. අර බොහොම සංවරව කටයුතු කරනවා මම භාවනාවේ ඉන්නේ ඇහැදී හරියට කෙලින් බලන්නේ නැහැ. ඒ ඉඳලා 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 මොකද වෙන්නේ? අන්න දවසක මොකක් හරි පඹ ගාලක පැටලිච්ච වෙලාවට අන්න ඇත්ත ස්වරූපේනවා. අර ඇතුලේ තියෙන ඒක විහාරී ස්වරූපෙ පිටතට ගලාගෙන එනවා. ඉතින් ඒක හරිම විහිළු ජනක දෙයක්. ඉතින් ඒකයි අපි කිව්වේ අර යම්කිසි කරදරයක් බාධකයක් අහම ඒ කරදරේ බාධකේ හැම වෙලේම එන්නේ අර පණිවිඩයක් අරගෙන පණිවිඩකාරයෙක් වගේ. ඉතින් යුද්ධ නීති රණුවත් පණිවිඩකාරයාට මොකද තනතුරක් කරන්න සුදුසු නැහැ. මොකද ඒකයි ඉන්නේ පණිවිඩයක් අරගෙන. හිතවිල්ලක් ආවත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා බැනගෙන ගෑවත් එහෙම නැත්නම් යම් කිසි දෙයක් ගිහිල්ලා මොකක් හරි කරදරයක් තමුන්ට අතරමඟදී සිද්ධ වුණත් මේ හැමදේම පණිවිඩයක් අරගෙන එන්නේ. යම් කිසි පණිවිඩකාරයෙක් තමයි එන්නේ. ඉතින් මේ පණිවිඩකාරයව තලලා පෙළලා විනාශ කරලා දැම්මොත් මේ පණිවිඩය අහන්න ලැබෙන්නේ නැහැ. එවෙනකොට පණිවිඩය අහන කෙනෙක්ට තේරෙනවා මෙයාත් යම්කිසි මැසේජ් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම මැසේජ් එකක් ඇවිල්ලා අරගෙන තියෙනවා. ඉතින් මේ මැසේජ් එකට අහුන්カン දුන්නොත් ටිකෙන් ටික ටිකෙන් ටික අන තමන්ගේ ඒ විදිහේ පෙරලියක් අත්දකින්න පුළුවන්. ඒ විදිහේ වෙනසක් අත්දකින්න පුළුවන්. ඉතින් අර සෙන් කතාවක සඳහන් වෙනවා මෙන්න මේ හාමුදුරු කෙනෙක් මේ විදිහට ඒක විහාරි කියලා අපි කියමුකෝ මේක ඒක විහාරි බව පුරුදු කරපු කෙනෙක්. ඒ යම්කිසි ගහක් යටට වෙලා ගහක් යටට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ හාමුදුරන්ට දකින්න ලැබෙනවා මොකද්ද? මෙන්න මේ මල් පෙති අහසේ ඉඳලා බිමට වැටෙනවා. එක එක පෙත්ත පෙත්ත බිමට වැටෙනවා. ඉතින් මේ බලනවා මොකද්ද මේ කවුද මේ කියලා. ඉතින් බලනකොට ඉතින් පේන්නේ නැහැ හිතනවා මේ දෙවිවරු තමයි කියලා. දෙවිවරු තමයි කියලා. ඊට පස්සේ ආනම් මොකද මේ මල් දාන්නේ මල් පෙති දාන්නේ මල් ඉහිරවන්නේ කියලා. ඉතින් අන්න එතකොට ඒ පිරිස කියනවා මොකද්ද ඔබ වහන්සේ අපිට මේ ශුන්්‍යතාවය පිළිබඳ එම්ටිනස් පිළිබඳ ලොකු පාඩමක් කියලා දුන්නා. ලොකු පාඩමක් කියලා දුන්නා. අනේ ඒක නිසා අපි ඔබහන්සට ෘතගුණ සැලකීමක් විදිහට ආචාර කිරීමක් විදිහට මෙහෙම මල් පෙති වට්ටනවා කියලා කියනවා. ඉතින් අහනවා මං එහෙම එකක් කිව්වේ නෑනේ. මං එහෙම එකක් කිව්වේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඇත්ත තමයි. ඔබහන්සේ කිව්වෙත් නෑ. අපි ඇහුවෙත් නෑ. ඒක තමයි හරීම නිහඬ බව. හරීම එම්ටිනස්. හරීම ශුන්‍යතාවය ඒක තමයි. අර ගොල් ප්‍රශ්නයක් අහලත් නෑ, මේ හාමුදුරුවන්ගුත් කියලත් නෑ. නමුත් අන්න ඇතුලේ වර්ධනය කළා තියෙනවා. ඉතින් අන්න ඇතුළත පිටත අතර වෙනස තමයි අපි මේ ගලප ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට ටිකෙන් ටික උත්සාහ කළා බලමු මෙන්න මේ ඇතුළත පිටත අතර තියෙන වෙනස ටිකෙන් ටික අඩු වෙන විදිහ පරීක්ෂා කරලා බලන්න කියලා අපි කියමු.
ස්වාමීන් වහන්ස, ලිඛිත වාර්තා අවසන්. ස්වාමීන් වහන්ස, චැට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් අහලා තිනවා, මට ඒක ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
හොඳයි, කියන්න.
ස්වාමීන් වහන්ස, සිතුවිලි සිහින නොමැති නින්ද ඒක විහාරිකද?
හොඳයි. එතකොට දැන් සිතිවිලි සිහින නොමැති නින්ද කියලා කියන්නේ මේ කියන තැනත්තානේ. ඔය මේ ප්‍රශ්නේ අහන එක්කෙනානේ එහෙම කියන්නේ. නමුත් ඇත්තටම ඔය එක හින්දා නින්දක්වත් සිතිවිලි සිහින නොමැති නිදි නෑ. ඒවා ඔක්කොම යටින් ක්‍රියාත්මක වෙනවා. අපිට මේක මතක හිටින්නේ නෑ. මතක හිටින්නේ අර අන්තිමට අන්තිම නැගිටින වෙලාවේ දැකපු එකක් දෙකක් තමයි යන්තම් මතක හිටින්නේ. එහෙම නෙමෙයි මේ හිත මේ රෑ පුරාවට ක්‍රියාත්මක වෙනවා. නොයෙකුත් අරමුණු පිටිපස්සේ ඇලිලා ඇලිලා යනවා. ඒව ඔස්සේ ගමන් කරනවා. ඒවට ප්‍රියාමනාප අප්‍රියාමනාප ස්වරූප ඇති කර ගන්නවා. ජෝය ගාමන යෙදිලා තියෙනවා. ඕක අපිට අවධානයක් නැති එක විතරයි ඔතන වෙනස තියෙන්නේ. ඉතින් එතකොට එහෙම ඒක විහාරි වෙනවා නම් බුද්ධියගෙනම පුළුවන් නේ බුදු වෙන්න. ඒ වෙනුවට මොකද්ද කරන්න තියෙන්නේ? අන්න තමන් ඇතුළත මේ ප්‍රතිපදාවක් වඩන්න ඕනේ. ප්‍රතිපදාවක් වඩන්න වඩන්න අන්න නින්දෙනුත් මේක යන දුර අඩු වෙනවා. අර වෙනදට අරමුණක් අල්ලගෙන හැතැම්මක් දුර ගියා නම් දැන් ඔන්න මීටර් 100ක් විතර දුර ගිහිල්ලා නවතිනවා. අර විදිහට අර අපි කලින් උත්සාහ කිව්ව විදිහට මොකද්ද? අන්න හිතවිල්ලක් අරගෙන තියාගනින් උත්සාහ කරත් තියන්න බෑ. තියාගනින් උත්සාහ කරත් තියන්න බෑ. මොකද හේතුව? අන්න මේ ප්‍රතිපදාව ටිකෙන් ටික පුරුදු කළා. පුරුදු කළා. ඉතින් අර මේ අපි හිතමු අපිට අතීතයේ සිදුවෙච්ච හොඳ ප්‍රියජනක ඒ කාපු බීපු සිදුවීමක් අපි අරගෙන මේක නැවත නැවත හිතට නගාගෙන ඉන්න තමයි කැමැත්ත. මෙන්න මේ කාම විහි මොකක් හරි එපා වෙලා අපි හිතමුකෝ ප්‍රියවණාප ස්වරූපයක් ඇති කරගන්න උනන්දුවක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අර පරණ එකක් හිත හිත කල්පනා කර කර නැවත නැවත කල් ගත කරනවා. එහෙම කල් ගත කරනකොට ගත කරනකොට ගත කරනකොට මේක තියාන්න උත්සාහ කරනකොට 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 මේ තැන අතර තියෙනවා. අර මුලින් හිටියට මොකද මේ කාලෙත් එක්ක මේ විදිය දෙයක් වුණත් හිතේ රඳව ගන්න හැකියාවක් නැහැ. අන්න අර යන දුර ටිකෙන් ටික අඩු වෙනවා. යන දුර ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට නින්දෙදිත් ওই ක්‍රියාවලියම තියෙනවා. අපිට මතකේ නැති එකනේ විතරනේ ගැටලුව තියෙන්නේ. අන්න ඒකෙත් කාලෙත් එක්ක මොකද වෙන්නේ? ඒ දුර අඩු වෙනවා. දුර අඩු වෙනවා. දැන් සමහරව දැකලා ඇති ওই නින්දෙන් සුක්‍රමෝචනිය වගේ වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කොච්චර දුර ගිහිල්ලාද කියලා හිතන්න පුළුවන්. ඒ ගමන කොච්චර දුර ගිහිල්ලාද කියලා හිතන්න පුළුවන්. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සීනේ දැකගෙන එනකොට ඒ භාගයක් දුර යනකොට අන්න කවුරු හරි මැද්දෙන් පැනලා එක්කෝ ජෝක් එකක් දානවා, එක්කෝ මොකක් හරි විහිළුවක් කරනවා. අන්න මොකද වෙන්නේ? අර යන ගමන කඩලා ගියා. යන ගමන කඩලා ගියා. දැන් ස්වාමීන් වහන්සේලාට නොයිකුත් ශික්ෂාපද තියෙනවානේ. නොයිකුත් ශික්ෂාපද තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් සම්බන්ධ ශික්ෂාපද තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් අර හිතේ මේ ඔළුව ඇතුලේ මේ දෙකම වැඩ ගන්නවානේ. ඉතින් අර හීනෙන් උනත් අර ගමන යනකොට ඔන්න හීනෙන් ටිකක් දුර යනකොට මොකද වෙන්නේ? අර තව කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ පිටිපස්සෙන් ඉඳගෙන ශික්ෂාවදයක් ගැන කියනවා. දැන් අර හීනේ දැකගෙන යන ගමනේදී අතර මැදදී එකේ පැන්න පැනලා වැඩේ සම්පූර්ණ විනාශ කරා. ඉතින් මොකද වෙන්නේ? අනේ ඉතින් පවදා උදේට යන්තම් මතකයක් තියුණොත් තේරෙනවා මේ මේ නින්දෙන්වත් ඉන්න දෙන්නේ නැහැ. නින්දේදීව හීනයක්වත් නිදහසේ දකින්න දෙන්නේ නැහැ. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකට තමයි වැටිලා තියෙන්නේ. ඉතින් බලන්න ඔය මේ මතක නැති වුණ පමණින් අප්‍රියමනාප නැහැ කියලා ගන්න පුළුවන් නම් ඉතින් අර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ බ්‍රාහ්මණයෙක්ද නිගණ්ඨයෙක්ද කොහෙද ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ගේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ. ඉතින් අහනවා මොකද්ද උඹේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව ගහන්නව තමයි ඉතින් අහන්නේ. ඔක අහලා කියනවා ඊට පස්සේ කියනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා රූපයක් ඇහෙන් රූප බලන්න එපා කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. රූපයක් බලන්න ඇතු ඉන්න කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. ඉතින් මේම කුවාම කියනවා ආනන්ද හාමුදුරුවෝ දිහාවට හැරිලා බුදුහාමුදුරුවෝ නිකන් අර ඔලොක්කුවට වගේ කියනවා. එහෙමනම් ආනන්ද ඉතින් ඔය අන්දේනුත් නිවන් දැකලානේ. අන්දේනුත් ඉන්ද්‍රිය භාවනාව හොඳට වඩපු කට්ටියනේ කියලා අර බ්‍රාහ්මණ තරුණයාට යම්කිසි නිග්‍රහයක් කරනවා. නිග්‍රහයක් කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා, එහෙනම් ස්වාමීනි අනේ අපේ ශාසනයට අනුව හරි ඉන්ද්‍රිය භාවනාව දැන් කියලා දෙන්න කියලා. අන්න ඕක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ ප්‍රකාශ කරන්න, දේශනා කරන්න මුලෙච්ච නිධානේ. ඉතින් එතෙන්දී සඳහන් කරන්න මොකද, අනේ යම්කිසි දෙයක් අරමුණක් ඇති වුණොත් ඒ අරමුණ පිළිබඳ සිහිය පිහිටුව ගැනීමක් පිළිබඳ තමයි සඳහන් කරන්නේ. ප්‍රියමනාප ආකාරයක් ඇති වුණොත් ඒ ප්‍රියමනාප ආකාරය පිළිබඳ සිහිය පිහිටුව ගැනීමක් තමයි සඳහන් කරන්නේ. ඉතින් ටිකෙන් ටික සිහියෙන් වඩනකොට, නැවත නැවත පුරුදු කරනකොට තේරෙයි ඔය නින්දේදී වුණත් හීන නැත්තේ නෑ. මුළු නින්දම හීන සහිත නින්දක්, මුළු නින්දම ඇලීම් ගැටීම් සහිත නින්දක්. අන්න අපිට මතක නැති එක විතරයි ගැටලුව තියෙන්නේ. ඉතින් එහෙම උත්සාහ කරලා බලන්න කියලා අපි කියමු.
ලිඛිත ප්‍රශ්න අවසන්. ස්වාමීන් වහන්ස සහභාගී වෙලා ඉන්න කට්ටියට වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්නද ස්වාමීන් වහන්ස? මගෙත් ප්‍රශ්නයක් තියෙනවා.
ඒක අනිත් පැත්තේ අවස්ථාව නොදී නදීම් මහත්තයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා වගේ කල්පනාව. අපි තව පැය භාගයක් වගේ තියෙනවා. මේ ඉතින් අවුලක් නැහැ, ගැටලුවක් නැහැ. 9 වෙනකන් තියෙනවානේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් මගේ ප්‍රශ්නෙම පටන් ගන්න. මම සහභාගී වෙලා ඉන්න අයගෙනුත් ඉල්ලා සිටිනවා ප්‍රශ්න තිබෙනවා නම් චැට් සෙක්ෂන් එකට ගිහිල්ලා එතන හෑන්ඩ් රේස් බටන් එක ඔබලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. මගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මම කලින් ධර්ම දේශනාවක අහලා තිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දෙක පැහැදිලි වෙන විදිහවල් එක එක්කෙනාට වෙනස් කියලා විලා. සමහර අයට අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා, සමහර අයට දුක්ඛ ස්වභාවය ප්‍රකට වෙනවා, සමහර අයට අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා කියලා. මේක වැරදි, මම තේරුම් ගත්ත විදිහ වැරදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස. දැන් මගේ භාවනාවට ඒක මං සම්බන්ධ කරගත්තොත් එහෙම එක කාලයක් තිබුණා ස්වාමීන් වහන්ස, ගොඩක් වෙලාවට ඔය අනිත්‍ය ස්වභාවය මට වැටහුණේ. ඒ කියන්නේ දැන් පරයන්කේදී හෝ සක්මනේදී හෝ එදිනදා ජීවිතයේ ගොඩක් වෙලාවට ඒ අනිත්‍ය ස්වභාවය ඉතාමත් ප්‍රකටයි. ඊට පස්සේ ඔය දුක්ඛ ස්වභාවය කියන එක, ඒක ස්වාමීන් වහන්ස ප්‍රකට වෙන්න ගත්ත එක විදිහක් තමයි. ඕනම දෙයකට ආසාව ඇති වෙච්ච ගමන්ම ඒ ක්ෂණෙහිම දැනෙනවා අර නිකන් එපා වෙන ගතිය, ඔක්කාර ගතිය දැනෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අනාත්ම ගතියක් කියලා මම තේරුම් ගත්තේ ඔය මේක මගේ කන්ට්‍රෝල් එකේ නැහැ, ඒක ඒ විසින්ම ඇති වෙලා ඒ විසින්ම නැති වී යන ස්වභාවයක් දැක්කේ. දැන් ඒ පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මම ඒ තේරුම් ගත්ත විදිය හරිද? දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් වෙලාවට ඔය දැන් මොනවාරි දෙයක් පටන් ගන්න ගියාම හෝ සතුටක් ඇති වෙච්ච වෙලාවක හෝ ඒ අවස්ථාවවලදී මට දැන් ඔය මේ එපා වෙන ගතිය දැනෙනවා. දැනෙච්ච ගමන් මම ඒක දන්නවා මේක මේ ස්වභාවය මේකයි කියලා ඉවරලා. නමුත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ සමහර වෙලාවට තියෙන්නේ දැන් ඒක එපා වුණා, දැන් අවශ්‍යතාවය තියෙනවනේ කරගෙන යන්න කියලා ඉවරලා. ඒ தත්ත්වයට පත්ගෙන ගන්න උත්සාහ කරනකොට අර ඒකේදී ආසාවක් ඇති වෙන්න බලනවා. නමුත් මම ඒකත් අර මැඩපවත්වගෙන වගේ කරගෙන යනවා. නමුත් අර මගේ යටිහිතේ වගේ තියෙන්නේ, නමුත් මේකත් වැඩක් නැහැනේ. මොකද්ද මේ කරලා ඇති මේ දේ කිරීම ඇති දේ කියලා වෙලා.
ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන්. එතකොට දැන් ඔතන දැන් අර මේ දැන් අපි අහලා තියෙනවානේ අර සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියලා ඔහොම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවානේ. එතකොට ඒක එක ගාතාවක් අගට තියෙන්නේ මොකද්ද? ඒකත් දැක ගත්තොත් මෙන්න මේ දුකෙන් මිදිනවා. එතකොට ඔය තුනම වෙන්වෙන් විදිහට පෙන්වඩ මොකද ඔය තුනේම එකම අර්ථය තමයි තියෙන්නේ. එක එක විදිහට එක එක ආකාර විදිහට කෙනකෙනාට ප්‍රමුඛ වෙනවා. කෙනෙක්ට අර කිව්වා වගේ මේකේ අනිත්‍ය ස්වභාවය, කෙනෙක්ට දුක් ස්වභාවය ඉදිරිපත් වෙලා එනවා. නමුත් එකක් තේරුණා කියන්නේ අනිත් දෙකත් ඉවරයි කියන එකම තමයි. එකක් හරියට අවබෝධ වුණා කියන්නේ අනිත් දෙකත් ඉවරයි කියන එකම තමයි. ඉතින් ඒකයි අර හැම ගාතාවකම ඒ තුනේම තියෙන අගට මෙන්න මේක දැනගත්තොත් දුකෙන් මිදෙනවා. මේක දැනගත්තොත් දුකෙන් මිදෙනවා. මේක දැනගත්තොත් දුකෙන් මිදෙනවා කියලා. ඔය ඔය එකම අර්ථය තමයි ඔයක පිටිපස්සේ තියෙන්නේ. ඉතින් අර එක එක්කෙනාට එක එක අවස්ථාවල ගැළපෙන අවස්ථාවන විවිධ දේවල් ප්‍රමුඛ වෙලා එනවා. ඉතින් ඒක තමයි ඒ ක්‍රමේ. ඉතින් දැන් ඔය සාමාන්‍ය අපි දල වශයෙන් මෙනෙහි කළා හිතලා මතලා කල්පනා කළා අර ණය ක්‍රමයට කල්පනා කරලා ගන්න අනිත්‍ය ස්වභාවිකුත් තියෙනවා. ඒක තමයි හරියටම පටන් ගන්න ආකාරය, අපි තුමු ආරම්භ කරන ආකාරය. ඉතින් එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනකොට අර නදීප් මහත්තයා කිව්වා වගේ සමහර විට සිදුවීමක් වෙන්න කලින්ම හිතෙනවා මොකද්ද මේක කරලා කියලා වැඩකුත් නැහැ. හැබැයි අර පුරුදු විදියට ඉතින් කරනවා. මොකද හේතුව අර තමුන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරනවා. හැබැයි කරනකොට වෙනද තරම් අපේක්ෂාවක් නැහැ. ඉතින් ඒකත් අර ණය ක්‍රමේ පටන් ගත්තට යම්කිසි කාලයක් තිස්සේ පුරුදු කරනකොට පුරුදු කරනකොට තමුන්ට හිතට වැටහෙන දෙයක්. හිතට වැටහෙන දෙයක්. ඊට පස්සේ තව තව මේක ගැඹුරට ගියාම යම්කිසි මේක අපි ඔය හිතලා ණය ක්‍රමයට ගන්නවට වැඩිය තව එහා ගියපු අත්දැකීම් අපිට තියෙනවනේ මේක වඩනකොට. දැන් අපි හිතමු දැන් පහුගිය දවසක මේ ඊයේ පෙරේදා මහත්තයලා දෙන්නෙක් තුන්දෙනෙක් විතර මේ හිට අලුතෙන් ඇවිල්ලා ඉතින් ඔන්න දැන් කාමටහන් වාර්තා ඉදිරිපත් කරන ලියන තියෙන විදිය හරිද කියලා බලන්න. ඉතින් මගලාවට එන උසාවියට දාන්න කලින් ලොකු හාමුදුරන්ගේ උසාවියට දාන්න කලින් පොඩ්ඩක් ඉතින් බලනවා. ඉතින් බලනකොට ඔන්න දැන් එක්කෙනෙක් කියනවා මම මෙහෙම මේ අනිත්‍යයි 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 කියලා. ඉතින් ඔන්නව මොකද්ද කිව්වයි ඔන්නව කතාවක් ඉතින් කියනවා. ඉතින් ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මම මෙහෙම මේ හුස්ම බලාගෙන ඉන්නකොට හුස්ම බොඳ වෙලා ගියා. ඊට පස්සේ මේ හිස් තැනකට වගේ ඇදිලා ගියා. ඒ හිස් තැනේ ඉන්නකොටත් විතේක හිතවිලි එනවා. විතේක ආපහු හිස් තැනට යනවා. විතේක නැවතත් අන්න අර හුස්මත් වෙලා එනවා. ඔහොම ඔහොම ක්‍රියාවලියක් තියෙනවා. මට තේරුණා මේ ක්‍රියාවලිය මගේ පාලනයෙන් තොරයි කියලා. මගේ පාලනයෙන් තොරයි කියලා. ඉතින් මම ඒක දිහා ඔහෙ බලාගෙන ඉඳියා. මට ඒක මුකුත් පාලනයක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ කියලා මෙන්න දෙවනියා කියනවා. ඉතින් මම මොකද කරේ? අන්න පළවෙනියාට ගහන්නත් එක්ක ඉතින් දෙවනියාව අල්ලගත්තා. මොකද්ද? ඔන්න ඔය අනිත්‍ය ස්වභාවයේ, ඔය පාලනයකට නැති ස්වභාවයේ, ඔය මට කරන්න බැරි ස්වභාවයේ අර වගේ හිතලා මතලා ගත්ත දෙයක් නෙමෙයිනේ. ඒ වෙනුවට තමුන් ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකපු දෙයක්. ඉතින් ඕක තමයි අපි මේ මාර්ගය යනකොට දියුණු වෙන ක්‍රමේ. අර මුලින් ණය ක්‍රමයට හිතලා මතලා අමාරුවෙන් අරගන්නවා. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික යනකොට වැඩක් කරන්න කලින් වුණත් අන තේරෙනවා දැන් මේක කොරා කියලා වැඩකුත් නැහැ. හැබැයි ඉතින් නොකරත් බෑ කියලා කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක්ට තේරෙනවා අන්න මම පරයන්ක වාඩි වෙලා ඉන්නකොට මට ඕන විදිහට මේ කය පවත්වන්න බෑ. හොඳට ඉරට්ට වගේ කෙලින් කරගෙන මෝල් ගහ ගිල්ල වගේ වාඩි වුණාට මොකද? අන්න ටිකක් වෙලා යනකොට මේක නිකන් අල්ප දයන්නක් වගේ ඇද වෙලා යනවා. ඇද වෙලා යනවා. ඒක මම කල්පනාවේ එන මොහොතක් පාසා නැවත කෙලින් කරන්න උත්සාහ කරත් මොකද? අන්න අර අල්ප දයන්න නැවත මතු වෙනවා. එලාට හුස්ම බලන්න උත්සාහ කරන්න මොකද? හුස්ම බොඳ වෙලා යනවා. හුස්ම බඳ වෙලා ගිහලා හිස් තැනට ගියාට මොකද? හිස් තැන නැති වෙලා යනවා. ආපහු හිතවිලි එනවා. ආපහු හුස්ම එනවා. මේකක්වත් මගේ පාලනේ තියන්න බෑ කියලා අත් දැක්කොත් අන්න ඒක තමයි හරියටම මේ අනිත්‍ය ස්වභාවයට මූණට මූණ දාලා ඉන්න අවස්ථාව. මූණට මූණ දාලා ඉන්න අවස්ථාව. එතකොට ඒක කාටවත් හොර බොරු වංචාමකුත් නැහැ. නියම ඝන රත්තරන්. හැබැයි අර යන ක්‍රමේ ওই විදිහට තමයි. ඉතින් එතකොට බලන්න ඉතින් අරක් වැඩක් කරන්න කලින්ම එපා වෙන ස්වරූපයක් තියෙනවා. මේක කළා වැඩක් නැහැ කියලා ස්වරූපයක් තියෙනවා. දැන් අපි කලින් දවසක මොකද්ද කිව්වා? මේ මේ බඳුන දැන්ටම බිඳිලා තියෙන්නේ. මේ හොඳට මේසුවට ලස්සන තියාගෙන ඉඳියට මොකද? මේ භාජනේ දැනටම බිඳිලා තියෙන්නේ. ඉතින් ඒක දැනගත්ත කෙනෙක්ට මේක මේ මේසුවට තාම හොඳට තියුණාට මේක බිඳිලා තියෙන්නේ කියලා දැනගත්ත කෙනෙක්ට අන්නේ බඳුන එක්ක ගත කරන හැම මොහොතක්ම බොහොම ආසාවෙන් බොහොම උනන්දුවෙන් ගත කරන්න, බොහොම ඒ අවස්ථාවට යොමු වෙලා ගත කරන්න හේතු වෙනවා. මොකද හේතුව දන්නවා මේක කොයිලා හරි කැඩිලා බිඳිලා විසු වෙලා යනවා. මේක කොයිලා හරි විනාශ වෙලා යනවා. අන්න ඒ විදිහේ වෙනසක් තමයි අපි ඇති කරගන්න හදන්නේ. එතකොට දැන්ට හිතෙනවා වැඩක් කරන්න කලින් හිතෙනවා මේක කළා වැඩක් නැහැ කියලා. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ කරන වැඩේ ආයෙ නිකන් හොඳටම කරන්න තමයි බලන්න. මොකද හේතුව මේක තව ටික දවසකින් මොනවා වෙලා වෙනස් වෙලා යයිද දන්නේ. තමුන්ගේ දූ දරුවෝ එක කාලයක් ගත කරනවා නම් අර විදිහට දරුවෝ සෙල්ලම් කරන වෙලාවට ඉන්නවා නම් ෆෝන් එක දිහා බලාගෙන දරුවෝ සෙල්ලම් කරන දිලි ඉන්නවට වැඩිය අන්න සෙල්ලම් කරන දරුවෝ එක කාලයක් ගත කරන්න පුළුවන් ද කියලා බලන්න. එහෙම ගත කරොත් අන්න ඒ අවස්ථාව අපි යොදාගත්ත වෙනවා. මේ බිඳෙන බඳුනේ බිඳෙන්න කලින් අපි යම් කිසි ප්‍රයෝජනයක් ගත්ත වෙනවා. ඒ විදිහට කල් ගත කරා වෙනවා. අන්න ඒ වගේ වෙනසක් තමයි ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ටිකෙන් ටික ඒක ඇති වෙයි. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට අන්න මොන මොන වැඩේ කරත් අන්න එච්චර තේරුමක් ඇති දෙයක් නෙමෙයි. හැබැයි කරනවා. දැන් මෙහෙ එන කට්ටිය අපි හිතමුකෝ මෙහෙ එන මහත්තුරු අන්න ඒක විහාරයේ කම හොයන්න යන්නේ අර මුල් කිව්ව විදිහට ඒක විහාරය තමයි වෙන්න හදන්නේ. මොකද්ද හොඳට නාලා කරලා නදීම් මහතෙරන් මතක ඇතිනේ නාලා කරලා අන්න ඉතින් හොඳට විවේකීව සක්මන් කරලා විවේකීව වාඩි වෙලා ඉඳලා කල්ගත කරන්න තමයි බලාපොරොත්තුව. නමුත් මොකද්ද වෙන්නේ මේ දැක්කොත් මොකක් හරි වැඩක් කියනවා. ඉතින් දැක්කොත් මොකක් හරි වැඩක් කියනවා. ඉතින් අරලා හොඳට නිදහසේ නාලා කරලා දානේ වළඳන්න යන තියෙන එක මෙන්න මේ කොටයක් පෙන්ලගෙන මහත්තයා මේ කරගෙන යා කියලා ඉතින් ඔන්න ඉතින් වාදයක් දෙනවා. ඉතින් ගෙනිය කරන වැඩේ ඇති වැඩකුත් නැහැ. කරන වැඩේ එහෙම ප්‍රයෝජනයක් ඇති වැඩකුත් නැහැ. ඉතින් මාව පේන්න බැරුව යනවා ටික දවසක් යනකොට. ඉතින් සාධාරණයි ඉතින්. මතකයි නේ දවසල ඉන්දියා නේද?
ඒ වුණා හුන්නේ
ඉතින් මේ ඉතින් ඒ වුණාට තේරුම් ගත යුතු තමයි අන්න අර කරන වැඩකට යොමු වෙලා මුළු හදින්ම කරන්න පුළුවන්ද කියලා තමයි උත්සාහය තියෙන්නේ. ඉතින් ඒ උත්සාහයට අර විදිහට ඒක විහාරි වෙලා හරියන්නේ නැහැ. මොනවා හරි වරදින්න පැටලෙන්න ඕනේ. වැඩක් කරන්න ගියව ගමන් තේරෙනවා අන්න එකෙක් එක්ක පැටලෙනවා. අනිත් එකා කියන එකට තරහ යනවා. ඕක තමයි වැඩි. ඉතින් ඕක උත්සාහ කරලා බලමු නේ ටිකෙන් ටික.
සමහරවල් සවන්ස මේක මටත් හිනා වෙන සමහරවල්ලාට අර මේ චරිත දෙකක් වගේ ඇති වෙනවා සවන්ස. දැන් පිටට එක දෙයක් පෙන්නවා අර ඒක කරන්න ඕනෙ හින්දා ඒකේදී අවධානය යොමු කරන වෙනින්ද ඒ කට්ටියත් එක්ක මූ වෙන්න ඕන වෙනින්ද එක චරිතයක් එතනදී හදා ගන්නවා. නමුත් අභ්‍යන්තරේ වෙන කෙනෙක් ඉන්න සමහරවිට සම් මේ වගේ දේකුත් පේනනවා.
ඒ කියන්නේ එක පැත්තකින් විවේකයට කැමති එක පැත්තකින් අර පිරිස් එක්ක ගැවසෙන්න කැමති. එහෙමද
නෑ ස්වාමීන් වහන්සේ. මට ඒගොල්ලොත් එක්ක ඉන්න ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් සාමාන්‍ය ජීවිතයේදී පාටියකට ගියයි කියලා දැන් පාටියට ඉන්නකොට නිකන් බුම්මගෙන ඉන්න බෑ සමහරවිට කතා කරන්න ඕනේ හිනා වෙන්න ඕනේ සින්දුවක් කියන්නේ කොහොමද සින්දුවක් කියන්නත් ඕනේ. නමුත් ඒක ඒක කියනවා. නමුත් අභ්‍යන්තරේ මම ඒක අර ඒ කියපු එක්කෙනාට හරි කතා කරන්න අවශ්‍ය එක්කෙනාට හරි අවශ්‍යතාවය හින්දා කරන නිසා අභ්‍යන්තරේ මට ඒ කරේ මේක කරන්න ඕනයි කියන එහෙම හැඟීමක් නෑ ස්වාමීන් වහන්සේ. හැඟීමක් හෝ ආසාවක් නෑ.
ඒකට රඟපාන එක ආයේ ඉතින් හොඳටම රඟපාන්න ඕනේ යනම් මනන් නැතුව. දැන් අපේ ඉස්සර මේ ඉගෙන ගන්න කාලේ ඔය මෙතන ඉන්දියේ කොල්ලොම 70ක් කෙල්ලෝ කියලා ජාතියක් නෑ. ඉතින් ඔය බැජ් පාටි වලට එහෙම ගියාම ඔය ට්‍රිප් එහෙම ගියාම ඉතින් ඔක්කොම බොන්නම තමයි ඉතින් එකතු වෙන්නේ. ඉතින් බීලා 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 බෝතල් ගණන් බීලා තමයි කල් ගත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ඉන්නකොට එකෙක් ඉන්නවා මේක බොන්නේ නෑ. බොන්නේ නෑ. හැබැයි අර පිරිස දැන් බීලා හොඳට නටනවානේ ඩාන්ස් කරනවානේ සින්දු කියනවානේ වැඩියම දඟලන්නේ මේක තමයි. පුටු කරේ තියාගෙන නටනවා. පුටු කරේ තියාගෙන සින්දු කියනවා. මිනි කට්ටිය උස්සගෙන සින්දු කියනවා. මොකද්ද මේ? බීලා නැතුව තමයි මේ වෙරිය තියෙන්නේ. බීලා නැතුව තමයි මේ දැඟලිල්ල තියෙන්නේ. ඉතින් ඒ විදිහේ රඟපාන එකත් ආයෙ නිකන් අනම්මන නැතුව හොඳට කරන්න ඕනේ. දුප්පරිමේ රඟපාන තියෙනවා. දීපේ උන්ට වැඩිය හොඳට සින්දු කිව්වනම් හරි.
බොහෝ පිං සයිනහස තෙරුවන් සරණයි. අත් දෙකක් එසවිලා තිබෙනවා ස්වාමීන් වහන්ස.
සමාවෙන නදී පවසරයි ස්වාමීන් වහන්ස ධම්ම සාගර ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවා මං හිතන්නේ දැන්. එහෙමයි
ස්වාමීන්
වහන්ස වහන්සරයි කැමැත්ත.
අත් දෙකක් එසවී තිබෙනවා ස්වාමීන් වහන්ස. ස්ලයි කියලා ස්වාමීන් වහන්සේ නම දාලා තියෙන්නේ මං ඉල්ලා සිටින ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඉන්න තැන සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් කුසල උදව් කරයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. මේ සීලාලියනගේ කතා කරන්නේ මෙල්බන් ඉඳලා ස්වාමීන් වහන්ස. ගිය දවස් පහේ ස්වාමීන් වහන්ස මම දවස් හතරක් නිවාඩු දාලා ගෙදර ඉඳලා තනියම භාවනා කරා. අර සාමාන්‍ය නිස්සරණමණේ කරන විදිහටම වෝකින් ඇන්ඩ් සිටින් වගේ කළා. ස්වාමීන් වහන්ස මුල දවස් දෙකේදී සක්මන් කරනකොට ගොඩාක් සිතිවිලි ආවා හුඟ කාලයකට පස්සේ තමයි රිට්‍රීට් එකේ වගේ එහෙම කරේ. මේ ඇවිදිනව සක්මන් කරනකොටත් මම දකුණ කියලා එහෙම මතක් කරලා සිහි කල්පනාවෙන් ගියාට සිතිවිලි ගොඩක් ආවා. තුන්වෙනි දවස විතර එනකොට ස්වාමීන් වහන්සේ ගොඩක් එහෙම අඩු වෙලා මේ දැන් දෙවෙනි දවසේ අගහරිය විතර වගේ වෙනකොට ස්වාමීන් වහන්සේ අර ඔසවනවා ගෙනියනවා තබනවා වගේ ඒක ඉබේම වගේ සිද්ධ වුණා. තුන්වෙනි දවස වගේ වෙනකොට ස්වාමීන් වහන්සේ මට කිසිම මේ එහෙම හිතන්න බෑ කියලා කම්මැලි වගේ කියලා මට හිතුණා මොකද්ද මේ මම යනවා ඉච්චරයි මම ඔහේ යනවා. මට එතකොට ස්වාමීන් වහන්සේ හිතනවා බෑ මේක වම දකුණ කියලා හිතන්න බෑ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා හිතන්න බෑ මං ඔහේ යනවා කියලා ස්වාමීන් වහන්සේ සක්මන් කරා. ඒ විදිහට තමයි එදා තුන්වෙනි දවස් විතර වෙනකොට කරේ. ඊට පස්සේ භාවනා වාඩි වෙන්න ගියාමත් ස්වාමීන් වහන්සේ දැන් හුස්ම ගන්නවා හෙලනවා කියන එක දැනෙනවා. ඒක හිතන්න මුලමෙද අග යනවා කියලා හිතන්න දිග කොට කියලා හිතන්න පුදුම බෑ කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි භාවනාව යනවා ස්වාමීන් වහන්සේ. ඒක එහෙම වෙනකොට මං උත්සාහ කරන්න ගත්තෙත් නෑ. ආයි මට මේක මම ආයි මම හුස්ම ගන්නවා කියලා හිතන්නේ නැතුව මං ඔහේ යන විදිහට ගියාදෙන් කියලා දිගටම කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. දවස් පහ කළා. අද උදේ තමයි ස්වාමීන් වහන්සේ සිල් පවර්ණය වුණේ. ස්වාමීන් වහන්සේ එහෙම කරාට ප්‍රශ්නයක් නෑ නේද කියලා අහන්න තමයි පළවෙනි ප්‍රශ්නේ. තව ප්‍රශ්නෙකුත්
තියෙනවා. ඔව් ඒකෙදි ඔයාට හිතෙන්නේ සතියේ ගත්තට පස්සේ සතියේදී අර මුල ටිකේ සතියේද සතිය තියෙනවා වගේ තේරෙනවද නැත්නම් පස්සේ සතිය අඩු වුණා වගේ තේරෙනවද නැත්නම් සතිය වර්ධනයක් වගේද තේරෙන්නේ?
මට හිතෙනවා ස්වාමීන් වහන්සේ සතිය තියෙනවා කියලා තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට වැඩි
වෙනවා කියලා. එතකොට නිකන් ආය ඇහුවොත් මොකද්ද ප්‍රශ්නේ කියලා නිකන් චුට්ටක් කිර වෙනවනේ.
මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මම හරිද කියන එක මම හිතනවා හරි කියලා. හැබැයි ටිකක් කුතුහලෙකුත් තියෙනවා.
ඇයි? ඒක තමයි කියලෙත් කියන්නේ. ඉතින් දැන් එහෙම අපි දැන් මුලින් පටන් ගද්දි ওই ගෝයින්කා සිස්ටම් වලම හතරවෙනි දවසේ දොර වහනවා. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේ තුනේ කොහොම කරත් අපිත් ওই නිසරණවණයට ගිහි කාලේ එන කාලේ දවස් දෙක යද්දි යන්න හිතෙනවා නිකන්. මොකටද ආවේ කියලා හිතෙන මට්ටමටම මේ අර මොකද උදේ ඉඳන් රෑ වෙනකන් අපි පුරෝගත සංඥා ටික එළියට යන්නේ කැරේට ආවට පස්සේනේ නැත්තම් මේ ශුන්‍යාගාර වුණාට පස්සේනේ. ඔව් වගේ ඉස් වෙලා මම දිගටම භාවනා කරනවා කියලා ගත්තට පස්සේ ඉඳගත්තට පස්සේ තමයි මේ පෑයක් දෙකක් දවසට දැම්මට වගේ නෙමෙයි මුළු දවසම සතියෙන් ඉන්නවා කියලා මේ ඉඳගත්තට පස්සේ තමයි අර ඇතුළත තියෙනවා ටික මේ එළඳ ගන්න එළියට. එතකොට තමයි සිතුවිලි වශයෙන් හොෝගාලා අර විසර ගෙඩිය අපි පුරෝ වගේ ඇතුළේ අර මෙච්චර කල් පුරෝපු ඒව ටික එළියට එන්න ගන්න. ඊට පස්සේ මේක ටික නැතුව යනවා. අර ගොරෝසු ආනාපාන සිව්ම් වෙනවා වගේ මේ දවස් 3 යද්දි බොහොම විදියට ඒ ටික අඩු වෙලා මේකේ නිකන් අර මෙනෙහි කරනවා කියන එක වෙහෙසක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි මුنين ආදුනිකයට කියනවා තමයි මූල කර්මස්ථානයට ගන්න පුළුවන් තරම් මෙනෙහි කරන්න ආනාපානි විතක්ක කරන්න විචාර කරන්න කියන. නමුත් යෝගාවචරය විසින්ම මේක හැලෙන මට්ටමකට එද්දි යාට අපහසුවක් වම දකුණ නැත්නම් කොසෝන යවනවා නැත්නම් ගන්නවා පිට කරනවා පිම්බේ නැහැ කිල්නවා කියන එක මෙනෙහි කරලා ඒක විතර්ක කරන්න වෙහසක් එනවා. ඒක එන්නේ ස්වභාවිකවම. එතකොට නිකම්ම මේක හැලෙන්න දෙන්න ඕනේ. හැලෙන්න දුන්නාට පස්සේ තමයි අර හොදවට බයිසිකලිය පුරුදුනාට පස්සේ අර පල්ලමක අත් දෙක අතරලා හරි යන්න පුළුවන් ගතිය නැත්නම් නිකම් මේක ස්වභාවිකව වෙන සංසිද්ධියක් බවට පත් වෙන්නේ එතකොට. එතකොට හැබැයි සතිය ඩබල් ඩෝස් තියෙන්න ඕනේ. මොකද මේ සමහරවිට පිට යන ගතිය වැඩි වෙන්න පුළුවන්. නැත්නම් මේක හොඳට මේකට ફોකස් වුණාට පස්සේ ආයෙ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හොඳට මේ වෙන දේ හොඳට පේන්න ගන්නවා. එතකොට තේරෙනවා මෙච්චර කල් ගැටඹුවා තමයි මේ දැන් නියපෝ භාවනාවක් වෙන්නේ කියලා. ඒ වුණාට ඒ මෙනෙහි කිරීමත් කරන්න ඕනේ. මෙනෙහි කිරීම හැලීමත් කරන්න ඕනේ. මේක හොඳට යෝගාවචරයා තේරුම් ගන්න ඕනේ මේ තැනදී මම මෙනෙහි කරොත් නැත්නම් මේ තැනදී මම තැටඹුවොත් අවශ්‍යද ඒ අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේ තැනදී මම නිසි නින්දේ යන්න දෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඔකට දෙන උපමාව තමයි ගොපල්ලෙක් ගොයන් තියෙන කාලෙට හරක් ටික දක්වන්නේ පේලියට ඒ තවිකේ මොකද්ද කෙවිත තියාගෙන ඒ විදිහට දක්වනවා. නමුත් ගොයන් කැපුවාට පස්සේ මොකටද ඒ විදිහට දක්වන්නේ කියලා අහනවා භාගතුන් වහන්සේ. රූට් එක ගාන පැත්තවලලා ඉන්නවා. අරක්ට ඕන විදිහට කුඹුරේ ඉන්න වාතාවරණය දිනවා. මොකද අස්වැන්න නෙලලා හින්දා. ඉතින් අන්න ඒ වගේ මේ දවස් 3-4 යද්දි ඒ විදිහට එනවා. එතකොට තමයි එන්නේ මේ කම්මැලි. ওই දවස් 4-5 සිල්පවර්ණ කරන තුරු ඔහොම දිගට ගියා නම් ආයි ගාවට එන්නේ ටික ටික මේක මොකද්ද කියලා නිකන් කම්මැලිකම ඒ මට්ටමට. ඉතින් ආන් ඒ විදිහට මේක චක්‍රාකාරව කැරෙක් කැරෙක් යනවා. අපිට තියෙන්නේ අර අවස්ථාව වරන් දෙන එක විතරයි ඕ වගේ. දවස් 4-5ක් පුළුවන් තරම් නිස්සරණය වෙන්න දෙන්න තියෙන්නේ. ඒක තමයි ශුන්‍යාගාරය කියන්නේ. ඉතින් ඒ විදිහට යද්දී අපේ සතිය වර්ධනය වෙනවා. නමුත් අපිට සැකයක් එනවා මේ සාධාරණ සැකයක් මේ වෙන්නේ භාවනාවද කියලා. ඇයි ඉතින් සාමාන්‍ය ඉන්නවා වගේ මෙනෙහි කිරීමක් නැහැ ඔහේ ඉන්නවා වගේ. නමුත් යන්නේ ඉදිරියට. යන්නේ මේ එන්න දියුණුවකට, සතියේ දියුණුවකට. නමුත් අපිට ඒක අර මුකුත් ටිකක් සිතුවිලිවත් නැහැ. මුකුත් නිකන් හපන්න මුකුත් නැති හින්දා නිකන් හිතෙනවා භාවනාවක්ද කියලා. ඉතින් ඒක සුද්ධ කරගන්න තමයි මේ විදිහට දාලා ගත්තට පස්සේ කාටත් ওই ටික තමයි, කවුරු කරත් ওই ටික තමයි මේක ඉදිරියට ගිහිලා තියෙන්නේ කියලා සුද්ධ කරගත්තට පස්සේ පුදුම සතුටක් එනවා. මේක තමයි අපි උපයපු දෙය කියලා. එහෙම කිව්වොත්
ස්වාමීන් වහන්ස අවසරයි, මම දන්නවා ඒක හුස්ම තියෙනවා කියලා. එහෙම දන්නවා. හැබැයි අර සිතිවිලිත් එනවා, ඒ වෙනවත් කියලා දන්නවා. අර ආනාපාන අතරින් සිතිවිලි දිහත් බැලෙනවා. සිතිවිලි අනාතරේ ආනාපානෙ තියෙනවා කියලා දැනෙනවා. ඔහි ඉන්නවා ස්වාමීන් වහන්ස. පුදුම නිකන් කම්මැලිකමක් වගේ. ඒක මහා අමුතු. මන් දන්නේ එහෙම. මං ස්වාමීන් වහන්ස නිසරණවනේ ඇවිල්ලා භාවනා කරලා තියෙනවා. හැබැයි මේක ගෙදර තනියම පුදුම ශුන්‍යාගාරයක් ස්වාමීන් වහන්ස. දරුවොත් නැහැ, කිසිම සද්දයක් නැහැ. මට ඕන විදිහට රිට්‍රීට් එක මං හිතන්නේ පළවෙනි පාරට කිසිම කරදරයක් නැතුව කරා කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස.
ඔව්, එච්චරයි තියෙන සතුට. ඕක තමයි ශුන්‍යාගාරය කියන්නේ. ඉතින් ඕක නිසරණවනේට වෙන්න ඕනේ කියලා කතාවන්නේ. අපිට ශුන්‍යාගාරයක් ගෙදරුණත් හදාගන්න පුළුවන් නම් අන්තිමට ඉන්නේ කම්මැලිකම විතරයි. හිතන්නකෝ මේ සදාකල් මේ නිසරණවනේ ඉන්නේ ගත්ත කිව්වට පස්සේ කොහොම කම්මැලිකමක් එන්න ඕනද අපිට? ඉතින් ඒක දැනගෙන මේ කෙලෙස් එන්න මේ දඟලන්න නැති වුණාට පස්සේ අපිට ඒක තුල දිගටම කරගැනීමේ හැකියාවක් නැහැ. ආහ කම්මැලිකමක් එනවා. ඉතින් ඒක ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක්, ප්‍රතිපදාවේ දිනුවක්. මේක මේ නිබ්බිදාවක් කරගන්න, මේකට තියෙන දේශගතිය සැකගතිය අයින් කරාට පස්සේ නිකම්ම මේ විරාග නිසිතන් නිරෝධ නිසිතන් කියලා අපි යන්නේ ඉස්සරහට. ඉතින් ඒක විශ්වාස කරගෙන යන්න තමයි සත්පුරුෂය අවශ්‍ය, මේ විදිහට සාකච්ඡා කරන්න අවශ්‍ය. ඉතින් ඒක මේකට අර කිරි ඔද්දට ලුණු ටිකක් වටනා වගේ තමයි.
එහෙමයි ස්වාමිනාද. තව දෙවෙනි ප්‍රශ්නයක් මේක නම් නොකියන්නත් ඉඳලා ආයි මට හිතුණා කියන්න ඕනේ කියලා. මේක දෙවෙනි දවසේ ස්වාමීන් වහන්සේ ඔය භාවනා කරන අතරවාරෙම මම පරණ පොත් වගේක් අවසනකොට මේ ලියුමක් හම්පුණා ස්වාමීන් වහන්සේ. මේ අවුරුදු 40කට විතර කලින් කැම්පස් එකේ ඉන්න කාලේ ලව් ලෙටර් එකක් වගේ එකක්. ලව් ලෙටර් එකක්ම නෙමෙයි ඒක ස්වාමීන් වහන්සේ දැකපු ගමන් මේ මොකද්ද කියලා නිකම්ම ඒ පොත පෙළනකොට මම පොට්ටිකාස් කරනකොට දැක්කේ. ඒක අරගෙන ඉල්ලා බලපු ගමන් වැඩක් නෑ මේක කියලා දෙකට හතරට පහට ඉරලා බින් එකට දැම්මා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ මටම හිතාගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මට හිතෙනවා මේක මොකද්ද, මේක හෙල්ම ඒ මිනිස්සු දැන් අනිත් එකා ඉන්නේ UK. ඉතින් මම මෙහෙ ළමයිත් ඉන්න අම්ම කෙනෙක් මං හිතුවා මේක කාටවත් දෙ දෙයක් නෙමෙයි. ඉරලා දැම්මා බින් එකට දාලා මං ආපහු භාවනා කරන්න ඒ කරන කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ 3-4 දවසේ වෙනකොට අර පරණ කැම්පස් එකේ සිතිවිලි අර හුඟක් අමතක වෙලා තිබිච්ච දේවල් වගේ හුඟක් දේවල් නිකන් ඒකට සම්බන්ධව මතක් වෙන්න පටන් ගත්තා ස්වාමීන්. ඊට පස්සේ දැන් මට හිත කියනවා ස්වාමීන් වහන්සේ අර බින් එක හැරලා අර ලියුම් වල ටික අරගෙන ආයි අරක කියවන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මට මාව කන්ට්‍රෝල් නැහැ වගේ. මං කල්පනා කරන මේ මොන කෙහෙල්මලක්ද, මේ කිසි තේරුමක් නැති වැඩක් නේද කියලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මං අන්තිමට අර කොළ ටික ආපහු අරගෙන කව කරලා කියවන්න උත්සාහ කරා. ඉතින් මේක ස්වාමීන් වහන්සේ කෙලෙස් කියලා දන්නවා. ඇයි එහෙම
ඒකෙදි අපි දැන් ඔය ලියුම කියවන්න එපා කියලා මම ඇතුළට තද කරොත් මු කියන්නේ මේක කරපන් කියලා. ඒ මේක කියවන්න එපා, මේක අම්මෝ මේක ලොකු දෙයක්, මේවා අම්මෝ කියලා. ඉතින් ඒ විදිහට මේක හිර කරාට පස්සේ විඥානය කරන වැඩේ තමයි තකතිරු වැඩේ. ඌ දෙබිඩි ජීවිතයක් ගත කරන්නේ, ඌම තමයි කියන්නේ ඉරලා දාපන් ඩස්බින් එකට කියලා. ඊට පස්සේ මූම කියනවා අර අපි හිතේ යටම අඩියම තැම්පත් කරපුවානේ ඔය. ඒ කියන්නේ මේ මේ ඒවා අඩියටම ගියේ ඒවා පරණ. ඉතින් මූ කරන්නේ මොකද්ද විඤ්ඤාණේ? අපිව කැළඹෙන්න ඕ දෙන්නම්. කැළඹෙන්නේ මොකද්ද? ඒ කැළඹෙන්නේදී අරගෙන සිතිවිලි වශයෙන් හදලා මූ කියනවා අරක ගණින් අරක බලපම්. මේ විදිහට මේ මූ කරන්නේ කලත්තන්නේ කොහොමද අපේ හිත? අන්න ඒකට අවශ්‍ය වාතාවරණය කොතනින්ද ගන්න? ඒ ඒ අවස්ථාව ඌ ගන්නවා. විඤ්ඤාණය අපිව ඇතුළ කලත්තන්න පුළුවන් කොයි විදිහද? ඒ ක්‍රමයේ ගන්නවා. ඉතින් ඒකෙදි කරන් තියෙන බැලුවා එච්චරයි. ඕකේ ඇති දෙයක් නැහැ. ලියුම බැලුවා කියලාවත් ඕක ඉරුවා කියලාවත් ඇති දෙයක් නැහැ. නමුත් ඒකට අපි දක්වන ආකල්පය සහ පරණ දේවල් අරගෙන අපි අර මේක කම්පා කරගන්න ස්වභාවය දැකගන්න පුළුවන් නම් ওই ලියුම බැලුවත් එකයි ඉරුවත් එකයි. ඒක දෙයක් නැහැ.
අමසරයි තමයි මුල්දී ඉරනකොට මේක තේරුමක් නැති වැඩක්, මේක හිම අවුරුදු 40 ගානක් විතර වෙච්ච දෙයක් මේ මොකටද කියලා. අර කිසිම මේවා මගේ දරුවෝ දැක්කොත් තමයි මේ අම්මට පිස්සු කියලා හිතලා ඉරලා දැම්. හැබැයි අර භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ අර පරණ මතකවල් එක්කම කැලැත්ති කැලැත්ති වගේ අර ඒ ඒ ලියුමට සම්බන්ධව සිද්ධ වෙන දේවල් මතක් කරලා දීදී ආපහු කියවල බලපන් ඒකේ හරියට තිබිච්ච දේවල් අර ඒ වගේ අන්න එහෙම.
ඔය ඒක තමයි. ඒ කියන්නේ අපි අරක විඥානේ මුලින්ම ওই දෙන්නම ওই කතා දෙක කියන්නේ මෙච්චනානේ ඇතුලේ ඉන්න. මුලින්ම ඕක වැඩක් නැහැ ඉරලා දාපන් ওই ළමයි දැක්කන මොන කුණුවරපයක්ද කියලා ඉරලා දාන්න කියලා කියන්නේ විඥානේමයි. ඇතුලේ ඉන්න සී ළමයි. ඊට පස්සේ ටිකක් දුර මේක යද්දි ඇත්තටම අපිට දැන් කෙලෙස් එන්නෙන් අඩුවේදී එකම තැන දිගටම ඉද්දි කරන්න වැඩක් නැහැ. වැඩක් නැති වුණාට පස්සේ මූ ගන්න අර පරණ දේවල් ඇදලා අර මොකක් හරි අපි කරපු වැරද්දක් කියලා හිතන ඒවා නැත්තම් අපි අපරාධේ මේ දේ නොකර හිටියානම් කියලා අර මේක කරානම් කියලා මේ ලියුම බැලුවානම් කියලා හිතන දේවල් මූ ඇදලා ගන්නවා. ඒකම මේ රිපීට් වෙනවා. මොකද අපිට දැන් වෙන අපේ සිතුවිලි අඩුයි, ප්‍රපංච අඩුයි, වැඩ අඩුයි. වැඩ අඩු වුණාට පස්සේ වෙන්නේ අර පරණ දේවල්ම කරකෝල 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 එතන එතන ගහනවා. ඉතින් ඕක වෙන්නේ ඔයට වඩා වෙනවා මේ කෙලින්ම කොණ්ඩේ කපලා රිවුර දාගත්තට පස්සේ අම්බෝ යක්කු මෑනියෝ කියන්නේ මොකවත් නැ මේ දේම. ඒ කියන්නේ කාත් එක්ක හරි තරහ වුණොත් මේ දේම නැවත 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 ගන්නවා. නැත්තම් පරණ දෙයක් අරගෙන නැවත 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 මෙයාම ඇතුලින් අරන් දෙනවා. අරන් දෙන්නේ අරකට සම්බන්ධ දෙයක්. අපිට හිතෙනවා මේක නිකන් මාර මේ සම්මේ ගැළපීමක් තියෙනවා කියලා. ගැළපීමක් නෙමෙයි, අපේ හිතෙන් ඇතුළත තද කරන දේවල් මූ අරන් දෙනවා. ඒ අරන් දෙන්නේ ඇයි? අපේ හිත ඒකට කම්පා වෙනවා. කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ අපේ ඇතුළත තියෙන බයක්, ඒ බය වර්ධනය වෙන්නේ අර වගේ දේවල් එන්නේ එන්නේ. ඒ බය වෙන්න මෙයා තව තව අරන් දෙනවා. බලපම් 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 කියලා නැත්තම් ඒක අර මේ 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 අර ඇමිඩ්ලා හරි නැත්තම් මේ මේ හෝමෝන ශ්‍රාවයේ වෙන්නේ අර හොර දේ. ඒ කියන්නේ නොකරපු දේවල් නැත්තම් හොර දේවල් වලට හරියට මෙයා උදව් කරනවා විඥානය. ඉතින් ඒක තමයි මේක හොඳට දැක ගන්න පුළුවන්. ඕක කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔයගේ භාවනාවෙන් ඉන්නේ. මොකද ලියුමායේ බැලුවා කියලත් ඒක හානියක් වෙන්නේ නැහැ. මොකද මේ අපි ඉන්නේ භාවනාවේ, අපි දන්නවා දැන් මේ මෙයා කියන්නේ ඇතුලෙන් මේ කියනවා, මේක බලන්න කියනවා, මේක ඉරන්න කියනවා කියන එක මේ හොඳට දැකගත්තට පස්සේ මේක ඇත්තටම ඇති දෙයක් නෑ. සංඥා ටිකක් විතරයි පරණ දාගත්ත සංඥා ටිකක් එළියට එන්න ගත්තට පස්සේ අපිට බයක් හිතෙනවා යකෝ මේකත් එක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. නමුත් මේ අපේ ඇතුළෙම තියෙන දාගත්ත මෙමරිස් ටික මේ එළියට එන්න ගන්න. තුවාලේ පෑරෙනවා වගේ. නමුත් ඒවට මාරු විදියට මේ සම්බන්ධ වෙලා අර ලියුමුත් හම්බෙලා ඒව ගැළපිලා එද්දි හිතෙනවා අපිට මේක මාරු යෝගයක් කියලා. නෑ, මේ මේ ඇතුළත තියෙන විඥාණයම කරන සටකපට විභව මේක අර දැකගන්න එක, මේ මුගේ හැටි දැකගන්න එක ඕක හරහා ගත්තනම් සම්පූර්ණ මේ මේ වෙනමම දෙයක් තේරෙනවා මේක යකෝ මේ විඥාණය කරන කපටි වැඩේ කියන එක.
ඒකත් ස්වාමීන් වහන්සේ ඒ වගේම වෙන්නේ නැති දැන් ඒ භාවනා කරන හතරවෙනි දවසේ ඉතුරු ස්වාමීන් වහන්සේ මට අර පරණ පුංචි කාලේ බොඩා පුංචි කාලේ කියපු නවකතා එහෙම අරව මේවා මේ ලස්සන නවකතා තියෙනවා, මහා ජරා නවකතා තියෙන්නේ. අන්න ඒව එනවා ස්වාමීන් වහන්සේ. මං කල්පනා කරනවා මම මේ මොනවද මේ හිතන්නේ. මේවා එනම ස්වාමීන්ස නව අර පරණ ඒව මතක් කර කර මතක් කර අර ස්වාමීන් වහන්සේ කියන වගේ අර විඥාණය මේක මතු කර කර දෙනවා. ඇතින් හිත තැන්පත් වෙනකොට එහෙමද?
ඕ තැන්පත් වෙද්දි අපිට ටික මතු කරලා දෙනවා. මතු මතු කරනවනේ ඔටෝ එනවා, ඇතුළත තියෙන සංඥා ටික එළියට එන්නේ. හැබැයි අපි ඒ එන සිතුවිලි වලට ඒ සින්දු වලට බය වුණොත් මූ තව තව අරන් දෙනවා. එතකොට ඔය ආපු දෙම් මොකද්ද අප්පා, දැන් නවකතාවක් කියන්න පුළුවන් එයා, දැන් කියවන්න හිතෙන්නේවත් නැහැ නේ, ගණ්ඩවත් හිතෙන්නේ නැහැ නේ. ඉතින් එහෙව් එකේ ඇතුලේ නවකතාවක් එද්දි ඒක ඒක ආතල් එක විඳින්න ඕනේ. ඒක මොකද අපි සක්මනේදී පරියන්කෙදී ඔය ටික වෙන්නේ. ඒ සීමාහානියක් වෙන්නේ නැහැ, ඒක ඇවිල්ලා යනවා. හැබැයි අපි මේක ප්‍රෙෂර් කරන්න ගියොත් අනේ මේ මට ඉන්නේ මොනවද දෙයියනේ, මේ කක්ක ගොඩ මොකද්ද මේක, මම නෙමෙයිනේ කියලා ගත්තොත්, ඒ කියන්නේ මම නෙමෙයි කියන්නේ ඇයි මෙහෙම කියලා ගත්තොත් මෙයා තව තව දෙනවා. ඊට අපි මෙතනදි කරන්න ඕනේ අනේ වරෙන් ඇතුළත වරෙන් මේ කුණු ටික සුද්ධ වෙන වෙලාව, කැතැසිස් වෙන වෙලාව, ආයෙ වෙනම සයිකියාට්‍රික් කෙනෙක් ඕනේ අපේ තියෙන කුණු ටික මරණ වෙලාවේදී ওই ටික આવොත් එහෙම අපි කොහේයිද කියන්න බෑ. මේ හොඳට හයිය හත්තේ තියෙන වෙලාවේ භාවනා කරනයි කියලා හිතන වෙලාවේ මේ ටික එන්න දෙන්න ඕනේ. එතනදි කරන්න තියෙන එකම කමටහන තමයි කිසි දෙයකට බය වෙන්නේ නැතුව හොඳට බලන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආනාපානෙ පුරුදු කරන්නේ අන්න ඒකට. ආනාපානෙ කොච්චර විපර්යාස වුණත් අපිට බලන්න පුළුවන්කම තියෙනවනේ. හයේ සක්මන් කරද්දි කොච්චර ඒ වෙනස්කම් වුණත් කකුලේ හැපෙන ගැටෙන රස්නේ සීතල ගති දැනුණත් අපිට බලන්න පුළුවන්කම තියෙනවා බය නැතුව. ඒක රිපෝට් කරන්න පුළුවන්කම තියෙනවා, ඒක ස්වභාව ගති ලක්ෂණයක් විදිහට. අන්න ඒ පුරුද්ද තමයි මෙතෙන්ට එන්නේ. මේවා එන්නේ පරණ දේවල්, මේවා මගේ දේවල් නෙමෙයි. මේ නිකන් ඇතුළත මතක සටහන් ටිකක් සංඥා ටිකක් මේ එළියට එන වෙලාව. ඒක අපි මොනවද ඒක ගලපන්න ගියොත් තමයි, ඒ කියන්නේ අපි ඒකෙන් තව කතා හදන්න ගියොත් තමයි ඔය සංස්කරණය සිදුවෙන්නේ. ඔහේ එන්න දෙන්න ඕනේ. එන්න දීලා මේ ඔහේ බලන් ඉද්දි නිකන්ම අඩු වෙනවා. ඒක අයි කරන්න දෙයක් නැහැ. අරවා කියන්නේ සිතුවිලි වල ඉද්දි ආනාපානෙ තැම්පත් වෙනවා. ඒක නිකන්ම වෙනවා, සිතුවිලි හිටියත් නැතත් වෙනවා. ඒ වගේම අපි මේ ටික 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 භාවනා කරන්න කියලා අපි ඉඳ පටන් ගත්තට පස්සේ දවස් 3 4 නෙමෙයි මේක දිගටම යන්න යන්න එන්න 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 තැම්පත් වෙන එක වෙන්නේ. එන්න එන්න උපේක්ෂාවට යන එක වෙන්නේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ මේ ඉදිරියකට යන්නේ කියලා මුල හරියේ අර ටිකක් විචිකිච්ඡා ගතිය එනවා නිකන්. අපිට මොකද්ද මේ ඉස්සරහට පස්සේ දෙන්නේ කියලා. නමුත් පැහැදිලිවම ඉස්සරහකට යන්නේ. ඉතින් අපිට තියෙන්නේ අරක පුළුවන් තරම් ඒකට සපෝට් එකක් දෙන එක තමයි මේ කරගෙන යන්නේ. ඉතින් ආයේ ඉතින් හොද හොද මඩේ දානවා වගේ ආයේ දවස් පහෙන් ආයෙත් අතින්ට යනවා. නමුත් ආයෙ වගේ දවස් හතරක් ගන්න පුළුවන් නම්,
ඔව් ඒක
ආයෙ වගේ දවස් හතරක් ගන්න පුළුවන් නම්, ආයෙ ඉඳලා ඉඳලා ඔය වගේ ළඟ ළඟ මැස්ම ගහ ගන්න පුළුවන් නම්, ඒ මැස්මෙන් මේ රෙදි දෙක ඈත් වෙන්නේ නැහැ, ඉරෙන්නේ නැහැ. ළඟ ළඟ මැස්ම ගහන තරමට ඉරෙන්නෙම නැහැ. ඒ කියන්නේ වගේ පුළුවන් තරම් මේ වගේ අවස්ථා යදා ගන්න. සතුටුයි ඔහොම දවස් හතරක් කරන් කරනවා කියන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එකක් ස්වාමීන් වහන්සේ චුට්ටි ප්‍රශ්නයක් අහන්න. දැන් අද ධම්ම ටෝක් එක කිව්වේ දැන් අපි මොනවා හරි දෙයක් සංගීතයක් අහනවා හරි ළමෙක් සෙල්ලම් කරනවා හරි බලාගෙනකොට හිත එක්තැන් වෙනවා කියන්නේ එතකොට ඒක විහාරී වගේ කියලානේ. දැන් මං ස්වාමීන් වහන්සේ ගොඩක් ආසයි චිත්‍ර අඳින්න. මං පහුණු කාලේ ඇත්තටම චිත්‍ර අඳින්න පටන් ගත්තා. හැබැයි ඒ චිත්‍ර අඳිනකොට ස්වාමීන් වහන්සේ භාවනා කරනවා වගේම තමයි හිත එක්තැන් වෙනවා හරියට. ඒක හරීම හරිම රිලැක්ස්. හැබැයි ඉතින් ඒක හරි ධර්ම මාර්ගය යන කෙනෙකුට වටින්නේ නෑ නේද කියලා ඒක මට දැනගන්න ඕනේ.
ඉතින් ඕකේ දෝ ඉතින් කියන්නේ දැන් අපේ කෙලෙස් වැඩෙනවා නම් ඒ පැත්ත අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් සතිය තියෙනවා නම් මං හිතන්නේ ඕක නිකම්ම චිත්‍ර ඇඳීම කියන එකත් වෙහෙසක් බවට සතියෙම කියලා දෙනවා. මේ වැඳ ඒක මුල ටිකේ සතිය වඩන්න ඔය චිත්‍ර ඇඳීම සමහර විට හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී රත්තරන් නෙළුම් මලක් දෙනවා. රත්තරන් නෙළුම් මලක් දෙන්නේ රත්තරන් මේ වැඩ කරපු කෙනෙක්ට. ඒ රත්තරන් වැඩ කරපු ඒ කම්කරුවෙට මේ රත්තරන් මල දුන්නාට පස්සේ එයාගේ සංසාරේ පුරුද්දට එයා හොඳට ඒ දිහා බලනවා. ඒක එහෙමම අනිත්‍යයට ලක් වෙන්න දීලා එයාව රහත් කරනවා. ඉතින් ඒ වගේ මේ උපක්‍රම පාවිච්චි කරලා තිනවා බුද්ධ කාලේ. ඉතින් මම මේ ළඟදී අපේ අක්කත් චිත්‍ර ගුරුවරියක් තියෙන ප්‍රශ්න ටිකක් මේ උග්‍ර ප්‍රශ්න ටිකක් තියෙද්දි මම දුන්න මේ ලොකු සාන්නාංශයේ මේ ගුරු මුවින් ඇසු සතිවදන් කියලා පොතට චිත්‍ර ටිකක් අඳින්න බෑ කියනවා. බෑ සාමිනාන්ත මෙහෙම ප්‍රශ්න ගොඩක් ඉන්නේ මම කියලා චිත්‍ර ටික ඇඳලා ඉවරෙද්දි අපේ අම්මට අක්කා කමටහන් සුද්ධ කරනවා. මේ පොතේ තියෙන කමටහන් ටික වැඩිලා එයාත් භාවනා කරන්න අරගෙන ඉතින් එයාගේ තියෙන වෘත්තිය හරහා මම එයාව මේ සතියට යොමු කරගත්තා. නමුත් එයා දන්නවා මේ චිත්‍ර අඳින එක මේ කලාව කියන එක බැහැර කරනවා බුද්ධාගමෙන් කියලා. නමුත් එයා ඒක පාවිච්චි කරලා මේ සතියට ගන්න දැන් එයා කියනවා තියෙන තරම් පොත් දෙන්න ගාමින්නම් මම පුළුවන් තරම් ඇඳලා දෙන්නම්. මේ දැන් පිටකරවලට අඳිනවා, චන්ද්‍රරතන සාමණේරගේ පොත්වලට අඳිනවා. ඒ වගේ එයාගේ වෘත්තිය මේ පැත්තට යොමු කරගත්තා. නමුත් හොඳ අවබෝධයකින් ඒ වගේ කියන්නේ කලාව බැහැර කරාට, නමුත් මේක මුල ටික මෙයාට සතිය අල්ලගන්න නම් ඒ විදිහ අපිට උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මගක් යද්දි මේකේ තියෙන වෙහෙස මතුවෙන්න ගන්නවා ස්වභාවිකව. තේරුණාද? දන්නේ නැහැ මම මේ කියපු එක.
එහි සමහරවිට මට තේරෙනවා. මම
ඒ කියන්නේ දැන් ඔය චිත්‍ර වගේම තමයි සංගීතේ. දැන් සංගීතෙන් ඒ කියන්නේ මිත්‍යා සමාධි හතක් හදන ක්‍රම තියෙනවා. චිත්‍ර නැටුම් සංගීතය ලිංගිකත්වය මේ සුරා පානීය මද්‍රව්‍ය ඔය වගේ ක්‍රම හතක්. ඉතින් ඒකෙදිත් හැදෙනවා සමාධියක්. නමුත් ඒක මිත්‍යා සමාධියක් කියලා නම් කරනවා. නමුත් ඒකෙදි අර ඒ පුද්ගලයාව මෙතෙන්ට ගණ්ඩා අවශ්‍ය නම් ඒ වගේ උපක්‍රමත් යොදලා මේකට අරගෙන අන්තිමට විපස්සනාවට හරවන පැතුම් තියෙනවා. නමුත් අර තින්දුවක් කියද්දි නටද්දි ඒකේ ඇඬියාවක් කියලා කියන මේ කෙලෙස් ගතිය අපිටම තේරෙන්න ගන්නවා. හැබැයි ඒක සතියෙන් දැකලා ඒක ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. මේ කියන්නේ පොඩි ළමයින්ට ඒක සතිය වඩන්න ගන්න උපක්‍රමයක් වශයෙන් අරගෙන අපිට මේ පැත්තට දාන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි සතියට කොහොම කරත් තරඟයක් නැහැ. නමුත් සතිය වඩන්න අපිට තරඟයක් ඇති කරන්න පුළුවන්. තරඟයක් ඇති කරාට ප්‍රශ්නයක් නැහැ සතියට. මේ සතිය වැඩුවට පස්සේ තරඟේ නවතිනවා. ඒක තමයි රාජිකා කියනවා, සතිපාතලේ මේ අපි ඇප් එකක් හදාගෙන යනවා, ඇප් එකට තරඟයක් ඇති කරන්න එපා කියලා. නමුත් මම කියනවා ටිකක් රැඩිකල්ව, සතිය වඩන්න තරඟයක් ඇති කරලා කමක් නැහැ, සතිය වැඩුවට පස්සේ තරඟේ නැති වෙනවා. ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක හැලෙනවා. ඒ හැලෙන්න දෙන්න ඕනේ. අර ඔයාට අර දවස් 3-4 යද්දි මේක නිකම්ම හැලිලා මේ මෙනෙහි කිරීම හැලනවා වගේ ඕක හැලෙනවා නිකම්. ඒකට ඉඳ තියාගෙන යද්දි ඔය ටික ඉදිරියට යයි කියලා කියන්න
පුළුවන්. ඒ සානේ තේන බලෙන් නතර කරන්න ඒක අවශ්‍ය නැහැනේ. ඔහේ හැලෙන්න කියලා
අරින්න. ඒ කියන්නේ මොකද? අපි අපිට විශ්වාසය නැහැ. අපි සීලය කැඩෙන්නේ, අපි ශ්‍රද්ධාව කැඩෙන්නේ, අපි සතිය කැඩෙන්නේ කියලා කොහොම යද්දි වෘත්තියක් කරන්න උනත් අපිට වෘත්තිය කරන්න මෙපැයි. වෘත්තියෙන් ග්‍රාහකෙක් නම් ඒ ගායනය කරන්න වෙනවා අපිට ජීවත් වෙන්න. නමුත් එහෙ කියලා අපිට සතිය වඩන්න බැරි කමක් නැහැ.
එහේ ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ අහන්න නැතුව ඉන්නත් හදලා මං ආවෝ.
අල්ල දාන්න ඕනේ. මේ අපිට එළියට දාන්න තියෙන මේ වගේ සාසනයක් තියෙන වෙලාවක ඕවා ඇතුළත හිර කරන් ඉන්න හින්දා තමයි ඕන් කැන්සර් කියයි නැත්තම් මොනවා හරි ප්‍රශ්න එන්නේ. ඔය ටික එළියට දැම්මට පස්සේ නිකන් ආයි බඩේලි ගියා වගේ සනීපයක් දැනේ දැන් හිට අනිත්.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හරි, පෙරදාම්
සර්ණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, නදීප් කතා කරන්නේ. ස්වාමීන් වහන්ස කලින් සම්බන්ධ වෙලා අතක් උසවාගෙන හිටපු නාමන්ත මහත්තයා නැවත සම්බන්ධ වෙලා ඉන්නවා. තව අතකුත් එස වෙලා තිබෙනවා. අපිට කාලය තියද ස්වාමීන් වහන්ස ප්‍රශ්න ඉදිරිපත් කරන්න?
ගැටලුවක් නෑ, මම වෙන මේකේ සම්බන්ධ වෙලා හින්දාද ටිකක් වෙලා කරන්න පුළුවන්.
මම ඉහෙන නාමන්ත මහත්තයාගෙන් ඉලා සිටිනවා, අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි නදී, බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, ප්‍රශ්නයක ප්‍රකාශයක අතර මගේ යන්නේ මේ ඊයේ ධර්ම දේශනාවටත් සම්බන්ධයි. නිස්සරණ ධර්ම දේශනාවට දැන් මම ඉස්සර රාගයක් හරි ද්වේෂයක් හරි මෝහ චේතනාවක් හරි තුනින් ඕන එකක් ආවම ඉස්සර මමත් මගේ හිත නිකන් තරවටු කරලා එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ ඒක දහම් කාරණාවක් හරි ඉස්මතු කරලා මග හැරලා තියෙනවා. ඊට පස්සේ මට තේරෙනවා දැන් එහෙම කරද්දී අර මේ එන රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් වගේ එහෙම ආවම ඒක මේ මට හරියට දැනගන්න බෑ. ඒක ආවනම් හැසිරෙන විදිය දැනගන්න බැරුව තියෙන අවස්ථාව මට මග ඇරෙනවා කියලා මම ඊට පස්සේ කරා, ටිකක් වෙනස් කරා. මම මේ එහෙම පාලනයක් කරන්නෙම නෑ, එන්නම දෙනවා. ඇවිල්ලා ඒ මේ සිද්ධි දාමය සිද්ධ වෙන දීලා මම පැත්තකටලා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දැන් මේ ඒ බල දැන් විශේෂයෙන් මට අනිත්යට වඩා සාමාන්‍ය කේන් තියනවා. ද්වේෂය ටිකක් ප්‍රබල වෙන එනවා මට. ද්වේෂය වගේ ආවහම මම හොඳට කේන් තියන්න දීලා බලාගෙන ඉඳලා බලන කොච්චර වෙලාවක් මේක පවතිනවද, කොච්චර වෙලාවක් යනවද නැතිවෙන්න එහෙම කියලා බලාගෙන ඉන්නවා. ඉතින් බලාගෙන ඉන්නකොට ඒකේ ද්වේෂයේ දිග පළල උස ගැඹුර ඔක්කොම මට තේරෙනවා. ඉතින් ඒක මට මන් දන්නේම නැතුව නිකන් විපස්සනාවක් වගේ වෙලා තියෙනවා ද්වේෂය සම්බන්ධ. දැන් මේ එතකොට අර හිත ඇතුලේ මොකක් හරි කේන්තියක් තියෙනවා නම් අපිටම පරණ අවුරුදු 20කට කලින් මට මොකක් හරි වැරදි දෙයක් කියපු කෙනෙක් හරි මට මතක් වෙනවා නම් ඒකත් ඔළුව මතුපිටට ඇවිල්ලා මම නැති වෙලා එනකම්ම හොඳට බලාගෙන ඉන්නවා. දැන් මට මේ සමහර දවස් වෙනවා මේ ඕන කේන්ති යන්නම ඕන තැනක් විදිහට මට කේන්ති යන්නේ. කියන්නේ කේන්තිය දැන් මට බලෙන් කේන්ති ගන්න තමයි මට සිද්ධ වෙලා තියෙන්නේ. අර පරීක්ෂණේ දැන් කරගන්න බෑ, මොකද කේන්ති යන එක දැන් බොහොම අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ද්වේෂයක් වගේ එකක් මට මේව කරගන්න අමාරු මට්ටමටම ආවා. ඒ කෙලිම බලාගෙන ඉන්න එකින්ම තමයි ඒක සිද්ධ වුණේ. කොහොම වුණාද කියලා මම දන්නේ. ඒකදී දැන් ඒ වගේ තත්වයකද සෝයනාස මම ඉතින් අර මට පොඩි සැකයක් තියෙන මම තරවට නොකරන එකේ අඩුවක් වෙනවද මෙතන කියලා. නමුත් සීලේ පැත්තෙන් මට එහෙමට ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තෙන් ආරක්ෂාවක් තියෙනවා. අර මේ මම කරන්නේ මෙහෙම බලාගෙන ඉන්න එක විතරයි. කැමැත්තක් අවමත් කරන්නේ බලාගෙන ඉන්න එක විතරයි. ඒක තමයි සෝයනාස කාරණාව. මේ මොකක් හරි එතනින් ඉස්සරහට යන විදි මොන හරි මාර්ගයක් තියෙනවද සෝයනාස?
ඉස්සරහට යන තියෙන තොයි මාර්ගෙම තමයි. ඒකට හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ওই විදිහට බලන්න. ඒ කියන්නේ අපි හිතන්නේ නැහැ මේක භාවනාවක් කියලා. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති කියද්දී අපි හිතන්නේ නැහැ මේක මේ ද්වේෂී හිතක් ද්වේෂී විදියට දේශී හිතක් විදියට දැන ගැනීමම භාවනාවක්. ඒ දැනගත්තට පස්සේ ඒක නපුර නැති වෙලා යනවා. නමුත් අපි මේකට බය වෙලා මේක එන්න එපා බුදුම්මෝ මම නම් මේ වගේ වෙන්න එපා කියලා බය වුණොත් මේකම නැවත නැවතිනවා. ඒකම නැවත නැවතිනවා. ඒක හින්දා හොඳට ආයෙන්න පුළුවන් ධර්මයක් වරෙන් කියලා සීලය අපිට ස්ථිරව තියාගන්න පුළුවන්. ස්ථිරව කියන්නේ ඉස්සරහින් තියාගෙන මං කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගෙන මේක දිහා බලනවා කිව්වට පස්සේ අපේ ශ්‍රද්ධාවක් නැති වෙන නැත්තත් හොඳට සතිය තියෙනවා. ඒ එතකොට මේක එන්න එන්න අර මේ නපුර අඩුවෙලා මේ කැළතෙන ස්වභාවයක් අර මේ අචාන් චාසාවිනාසි කියන නිසල විලක් කියලා මේක අර පුළුවන් තරම් කාටවත් කලමන්න බෑ. අර ලොකු සංසි කියන්නේ මාව නලවන්න සනසන්න පිනවන්න රන් මුතු මිනිව මොකද්ද බෑ කියලා කියන්නේ. අනේ ඒ වගේ එන්නෙන් අපි කලතන ස්වභාවය අඩුවෙන්න ඒක ස්වභාවිකව වෙන දෙයක්. හැබැයි ඒකට මුල අල්ලන්න ආනාපානෙහු කයට හිත තියලා පටන් ගන්න ඕනේ. තම පටන් ගත්තට පස්සේ දිගට යන්නේ මේ වගේ ආර්ය පරිශීන කරද්දි තේරෙනවා මේ සතියට බලන්න බෑයි කියලා අරමුණක් මේ ලෝකේ තියෙන විදියක් නෑ. ඕන එකක් බලලා ඒකේ නපුර අඩු කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ ඉස්ලාම් දැනගන්න එක බලන එක. ඉතින් ඒකම දිගටම කරගෙන යන්න පුළුවන්. අර වගේ සීලේ ශ්‍රද්ධාව සතිය ඉස්සරහින් තියාගෙන මේ යද්දි එන්න එන්න මේකේ තියෙන නපුර අඩු වෙලා මේකට තියෙන බය අඩු වෙලා අර අරමුණ සිහිමිනවා වගේ වැඩක් වෙනවා. ඒක තේරෙන්නේ යන්නේ අවුරුදු ගාණක් ගියාට පස්සේ. අකෝ මේ භාවනා කරන්න පටන් ගන්න කලින් නම් බුදුම්මෝ මම මොන වගේ චරිතයක්ද? දැන් මම ඇත්තටම මේ දිහා බලන කෝණේ බලුවට පස්සේ බාගතුනාංශ කියනවා අර පිටිපස්ස බලලා ලද දේෙන් සතුටු වෙනවා නම් තනිකර යන්නේ ඉස්සරහට කියලා පේනවා. ඉතින් අන්නේ ඒක තමයි අපි කියන්නේ පුළුවන් තරම් පිටිපස්ස බලලා බලන්න මේ ආපු ගමනේ කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ඒකේ සමහර වෙලාවට වචනයක් දැන් මිස් වෙන්නත් පුළුවන්. කාට හරි බයින්ඩත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ අහිංසකයි නම් සමාව ගන්න. ගිහිල්ලා සමාව ගන්න අහිංසකයි නම් වචනයක් දෙයක් පිට උනාලා ඒ එහෙම වෙන්නේ නෑ. ඉතින් අපි අර බයයි මේ මෙහෙම බලන්න. නමුත් ඒ විදිහට අර සීලය පුළුවන් තරම් මේ පරිස්සම් කරගෙන මේක හරිය පරිශ්‍රණය කරගෙන යද්දී පුදුමාකාර විශ්වාසයක් එන්නේ මේක ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඕකම දිගටම කරගෙන යන්න තියෙන. ඉතින් අය කර ඉස්සරහට කරන්න කියලා දිනු වෙන කරන්න කියන්නේ ඕක තව එකකට දුන්නා නම් වෙලානුව හොඳට තමන්ට ක්‍රමයක් එනවා මේක කියලා දෙන්න. එතකොට තේරෙනවා ඊට වඩා තමන්ට මේක කියන්න ගිහිල්ලා මේක කරන තවත් ප්‍රම අහු වෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් කරලා බලන්න කියලා මං කියනවා.
එහෙමයි සෝනස්. මේ තව මේ ප්‍රශ්නයක් මගේ යාළුවෙක් කියුවා. එයාට මම මෙහෙම ටිකක් බණ කාරණා දහම් කාරණා කියද්දී ඇහුවා මේ අර මේ සෝනස් මූලධර්ම ප්‍රශ්නයක් ටිකකට. නමුත් අර මේ දැන් පටිච්ච සම්පදේ තියෙනනේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. එතකොට එයා තවතන කියවලා තියෙනවා සංඛාරා කියලා කියන්නේ මනෝ සංස්කාර, වචී සංස්කාර, ආය සංස්කාර කියලා. නමුත් මම දන්න හැටියට ඒව සිද්ධ වෙන්නේ මේකෙන් සක්මන පරියන්කේ භාවනා කරද්දී වගේ තමයි. සාමාන්‍ය ජීවිතයේදී ස්වාමිනා සවිජ්ජාපච්ච සංකාර ක්‍රමවේදයෙන් අඩියෙන් සංස්කාර රැස් වෙනවා. ඉතින් මං ඒඳ එහෙම හිතලා කිව්වා දැන් රහතන් වහන්සේ කෙනෙක්ට සංස්කාර රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අරහත්ය සාක්ෂාත් නොකරපු මම වගේ කෙනෙක්ට මෙහෙම ඉන්නකොට මොකක් හරි අනිවාර්යෙන් රැස් වෙනවා. ඒව තමයි බුදුහාමුදුරුවෝ සමස්තයක් වශයෙන් එතන අවිජ්ජාපච්ච සංඛාරා කියලා කිව්වේ කියලා මම එයාට විස්තර කරා. මම තේරුම් ගත්ත විදිහින් ඒකේ ස්වාමීන් වහන්සේ දෝෂයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ඒක මම මේ හිතාගත්ත වෙලා ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න ඕන කියලා.
ඔව් ඒ වගේ දේවල් වලින් ගොඩාක් මම නම් කරන්නේ මේ අප මේ කියන්නේ අපි සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් නැත්තම් මෙයා කියන එක එයා මේ මේක පිළිගන්න කැමති නම් බොහෝ පිළිගන්න කැමති නැත්නම් බොහොම ෂේප් එකේ වමට සිග්නල් දාලා දකුණට කැපෙන එක තමයි හොඳ. ඊට වඩා හොඳ එයාට මේ පද්දැකීම පැත්තෙන් අහන එක. ඔයා අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔයා ඔයාට මේ 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 ඔයා නිවන් දකින්න ඒ මාර්ගයට යනවා නම් ඔයා මොකද්ද කරන්නේ? ඔයාගේ ප්‍රතිපදාව මොකද්ද? එතකොට ඒ පැත්තට මෙයාව තල්ලු කරලා ඒකෙන් ප්‍රශ්නයක් යොමු කරගෙන අහලා ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක ප්‍රායෝගික පැත්තෙන් දාලා එයාත් එක්ක කතා කරන්න පුළුවන්. ඇත්තටම කතා කරတဲ့ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩාක් ඔයගේ ප්‍රශ්න මූලධර්ම ප්‍රශ්න එන්නේ මේ භාවනා නොකරන අර නිකන් පොදු තර්කේ සඳහා මේ බුද්ධ ධර්ම පාවිච්චි කරන්නේ. එතකොට මම නම් කියන්නේ තර්ක නොකරම ඇත්තකට වෙලා හිමීට වමට සිග්නල් දාලා දකුණට කැපෙන එක තමයි අපේ ක්‍රමය. ඉතින් නැත්තම් මේක කතා කරලා ඉවර කරන්න බැහැ. ප්‍රපංච සංස්කරණේ ඕකෙදි චෛතසික වශයෙන් ගත්තොත් වේදනා සංඥා හැරෙන්න අනික් ඔක්කොම දානවා වේදනා සංඥා දෙකත් ඒකටමයි වැටෙන්නේ. ඉතින් මොනවා කරත් ඔක්කොම සංස්කාරයි චෛතසික ටික. ඉතින් ඒක ගත්තට පස්සේ දෙන් කරන්න කියලා හොඳක් නරකක් මේක නැහැ. ඉතින් අර රහතන් වහන්සේ කෙනෙක් අවිද්‍යාව නැති කරාට පස්සේ ඒ උන්වහන්සේගේ සිතිවිලි ඔක්කොම එන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒක පිළිබඳ තියෙන සංස්කරණය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් ඒක පොය විදිහට පැහැදිලි කිරීම හරිම අසීරු. ඊට වඩා ඔයිට මිට වඩා හොඳයි පක්මනකට හිත දාන්න කිව්වා නම් ඒකෙන් ප්‍රශ්න ටිකක් අහගන්න. ඒ වගේ ක්‍රමයකට හිත ඒ ඔය අහන කට්ටියට දාන්න ඒ පැත්ත. එතකොට මෙයා ඒක අල්ලනවා නම් අන්න අපිට උදව් කරන්න පුළුවන්. නැත්තම් ඔයාට උත්තර දුන්නා කියලා මේ තව ප්‍රශ්න වැඩි වෙනවා මිසක් බුදුහාමුදුරු ඉදිරිච්චියත් ප්‍රශ්නයක් යාළට මේ ඒ කියන්නේ ප්‍රශ්න කරන පුද්ගලයාට මොකද මේ ත්‍රිපිටක කියවන්න යාළ වැඩි වෙන විචිකිච්ඡා අපි මේක හිත තිබ්බට පස්සේ පොත් ටිකත් ඔක්කොම අයින් කරලා මේක හිතට යන්නේ අපි තැම්පත් වීම හොඳට තේරෙනවා. ඊට පස්සේ හොඳට මේක ඉදිරියට යද්දී නැවත නැවත සාකච්ඡා කරන්න ත්‍රිපිටක අරගෙන සාකච්ඡා කරන්න අපි ප්‍රශ්න ලිහිල් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක කරපුරුද්දෙන් යන්න ඕන එක. ප්‍රායෝගික පැත්තත් එක්ක යන්න ඕන. එතකොට ඒ පුද්ගලයොත් එක්කම තර්ක කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒකෙන් ප්‍රශ්න නිවෙන එකක් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරනවා වගේ. නැත්තම් සාකච්ඡා කරන්න ගියහම අර ප්‍රශ්න වැඩි වෙන එක වෙන්නේ. මන් නම් දෙන්නේ හඳුමු උදාහරණේ වමට දිගන දාලා දකුණට කපලා යන්නයි තියෙන්නේ. ආ ඔව් ඔව් අයියලකෝ ඊවා ගියා. පිට මොකෑම වුණා. නැද්ද මං අහන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ මං එහෙම ඒ විදිහේ උත්සාහයක් කරන්න.
ඒ විදිහ කරන්න ඕන. දේශයට කරපු දේම දේශයට කරපු දේම ඒකටත් කරන්න එච්චරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. නිවන් අභුතේ වාසම දෙනට මං සාදු.
ස්වාමීන් වහන්සේ තව එක අතක් ඇසරී තිබෙනවා අපිට කාලය තිබේද ස්වාමීන් වහන්සේ?
හරි මම පොඩි වෙලාවක් දෙන්න.
වැඩසටහනට සම්බන්ධ නිසා මම මේ ප්‍රශ්නේ අහන්න කියලා හිතුවේ. දැන් අද වැඩසටහනේදී විස්තර වුණානේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ටිකක් මේ භාවනාව ටිකක් දිගට කරගෙන යද්දී මෙනෙහි කරන එකට වඩා මෙනෙහි වීම, කියන්නේ මෙනෙහි කිරීම අතහැරීම වගේ දෙයක් එක භාවනාව දිගට කරගෙන යද්දි සිද්ධ වෙනවා කියලා. මම දැනගන්න කැමතියි ස්වාමින් වහන්ස, මම ආනාපාන සතිය භාවනාවට යොමු වුණේ විදර්ශනාව පොඩ්ඩක් කරලා ඊට පස්සේ විදර්ශනා කරන එක පොඩ්ඩක් අතෑරුණා. මට හිතෙනවා දැන් ආපහු විදර්ශනා කළොත් හොඳයි කියලා. විදර්ශනා භාවනාව විදිහට මම පාවිච්චි කරේ ඉන්ද්‍රිය භාවනාව. දැන් ඒ වුණාට අර ආනාපාන සතිය දිගටම කරගෙන යද්දි මමත් අර මෙනෙහි කරන්නේ නැහැ, නිකම්ම බලාගෙන ඉන්නවා හුස්ම වැටෙන දිහා. ඒක මේ ඒ දෙයට ටිකක් අර කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ අර දැන් විදර්ශනාව කරනකොට අපි මෙනෙහි කරන්න ඕනේනේ. ඒ මෙනෙහි කරන එකට පොඩ්ඩක් කම්මැලි ගතියක් තියෙනවා. දැන් මම සමහර වෙලාවට හිතනවා ආනාපාන සතිය ටික වෙලාවක් කරලා ඊට පස්සේ විදර්ශනාවට යොමු වෙනවා කියලා. ඒ වුණාට භාවනාව ඉවර වෙනකම්ම මට අර දේවල් හිතන්න මෙනෙහි කරන්න කම්මැලි ගතියක් තියෙනවා. නමුත් අර කම්මැලිකමෙන් හරි මේ ඉන්ද්‍රිය භාවනාව වගේ දෙයකට යොමු වුණොත් මට ආනාපාන සතියට වඩා හිත එකඟ වෙනවා සහ එදිනෙදා ජීවිතයේදී ගොඩක් ප්‍රයෝජනවත් ඒ දේවල් වල යථාර්ථය දකින්න සහ ඇලීම් ගැලීම් වලින් මේ නැති වෙ ඉන්න.
මම කෙටියෙන් අහනවා මේ හරස් ප්‍රශ්නයක්. විදර්ශනා ඉන්ද්‍රිය භාවනාව මොකවත් නැතුව කරන ක්‍රමයේ කියන්නකෝ. එතකොට මට අල්ලන්න පුළුවන් මොකද්ද මේ ගිය ගමන කියලා. සාමාන්‍ය භාවනාව පටන් ගන්නේ කොහොමද කරන්නේ කියන එක පොඩි විස්තරයක් කරොත් මට අල්ලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා.
එකෙන් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවද විදර්ශන
දෙකම ඉන්ද්‍රිය භාවනා කියලා කරන්නේ මොකද්ද? ආනාපානෙ කරන්නේ කොහොමද? පරියංක භාවනාව කරන්නේ කොහොමද? පටන් ගත්තේ වෙලේ ඉඳන් කොහොමද දැනෙන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරලා ඉන්නකෝ.
ආනාපාන සතිය කරද්දී ස්වාමීන් වහන්ස පරියංකෙන් ඉඳගෙන මේ හුස්ම කොහොමද නහයග වදින්නේ, කොහොමද මේ එක දැනෙන ස්වභාවය කොහොමද කියලා තමයි දැන් මෙනෙහි කරන්නේ.
එතකොට කොහොමද ඒක දැනෙන්නේ?
දැන් මේ වෙනකොට නම් ස්වාමීන් වහන්සේ මට හුස්ම ගොඩක් අර සියුම් වෙලා දැනෙන ස්වභාවයක කියන අපහසුයි ආශ්වාසයේද පාස්වාසයේද කියලා මෙනෙහි කරන්න අපහසුයි. මම ඒක දිහා බලාගෙන ඉන්නවා. මේ දැනට භාවනාව සිද්ධ කරන්නේ ආනාපාන සතිය නම් ඒ විදිහට ස්වාමීන් වහන්සේ හුස්ම අර ටික වෙලාවක් කරගෙන යද්දී අර නොදැනි යන තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ආපහු ආය හුස්ම පේන්න ගන්නවා. ඉස්සර නම් අර සිතිවිලි අර නිකන් තේරුමක් නැති සිතිවිලි ගොඩාක් පෙනිලා පෙනිලා යනවා නිකන් එක දිගට. දැන් අර සිතිවිලි තියෙන බව විතරක් හිතර දැනෙනවා. ඒ කියන්නේ රූප පේන බව නෙවෙයි, නිකම්ම සිතිවිල්ලක් තියෙනවා බව දැනෙන බව විතරයි දැනට දැනෙන්නේ. ඉන්ද්‍රිය භාවනාව කරද්දී දැන් මේ ඇස කියලා කියන්නේ සංඥාවක්. එතකොට ඇස කියලා දෙයක් ඇත්තටම නැහැ. එතකොට ඇස කියන්නේ ධාතු ටිකක්, ඇස කියන්නේ නාම රූප දෙකක්. අර ඒ විදිහට ඇස ඊපස්සේ ඇසට පේන රූප. එතකොට මේ දෙකම එකතුනහම හැදෙන විඥානය හේතුවක් නිසා හටගන්නේ. එතකොට ඒ වේදනාවත් හේතුවක් නිසා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ අනිත් ඉන්ද්‍රියන් වලටත් මෙනෙහි කරන්නේ.
ඒ කියන්නේ ඒක මෙනෙහි කරනවද නැත්නම් ඒ කියන්නේ ඒක හිතනවා නේ?
ඔව් ස්වාමීන් වහන්සේ හිතනවා.
ඔව් හිතනවා.
මෙහෙමයි කියලා හේතු මෙහෙමයි කියලා.
ඔව් එතකොට ඒ ඉන්ද්‍රිය භාවනාව කොහෙන්ද මේ අල්ලගත්තේ? කොහෙන් හරි ඉගෙන ගත්ත එකද නැත්නම් මෙහෙන්?
නැහැ ස්වාමීන් වහන්සේ, මේ නිසරණ වනේ නම් මට එහෙම දේශනාවක් මට හම්බුනේ නැහැ අහන්න. මම නැහැ, මම දම්කන්දේ ධර්මරත්න කියලා ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ධර්ම දේශනාව
අහනවා. මම නම් විස්තර අන්නේ කොහෙන්ද කියලා. නමුත් මම මෙහෙම කිව්වොත් ඔයා දැන් ඇස මේ අනිත්‍යයි හරි මොකක් හරි එහෙම කියලා එහෙම කියන්න ඔයා ඇතුළත සිතුවිලි වර්ධනයක් නේ සිදුවෙන්නේ.
එහෙම
ඔයා සංකල්පයක ඉන්නේ. ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ සංකල්පයක් වර්ධනය කරනවා. මේක අනිත්‍යයි, මේක මගේ නෙමෙයි, නැත්තම් මේක මෙහෙමයි, මේකේ දෙයක් නැහැ, මේක ධාතු වලින් හැදිච්ච දෙයක් කියලා හිතනවා. ඒ කියන්නේ සංකල්පයක් ගොඩනැගෙනවා සිතුවිලි ටිකකින් හරහා, සංස්කරණයක් හරහා සංකල්පයක් ගොඩනැගෙනවා. එතකොට ඒක එකක් ඔයා ආනාපානෙ තියෙද්දි ආනාපානෙ මට දැනෙන්නේ නහයේ ඇතුළත දැනෙනවා, එළියට යද්දි පිට තොල උඩතොල දැනෙනවා, නැත්තම් මේ ආනාපානය ඇතුළට ගන්න එක සීතලයි එළියට යන එක රස්නේ කියන විදිහට දැනෙන එක ප්‍රත්‍යක්ෂයක්.
එහෙමයි ස්වාමී.
ඒ කියන්නේ ඔයාටත් එකයි, බුදුරජාණන් වහන්සේටත් එකයි, මටත් එකයි, රහතන් වහන්සේටත් එකයි. කවුරු බැලුවත් මේ ප්‍රත්‍යක්ෂ දේ හුස්ම ගැටෙන තැන ඒ නහය දැනෙනවා නම් ඒ එකම ස්වභාවයකට නැත්තම් පොඩි කාටත් කතා කරන්න පුළුවන් පොදු මාතෘකාවක් වෙනවා මේ ප්‍රත්‍යක්ෂය කියන එක. ඒ කියන්නේ ඒක සිතුවිලි නෙමේ, සංකල්පයක් නෙමේ, ඒක ඇත්ත දෙයක්.
එහෙමයි සාරා.
හරිද? එතකොට මෙන්න මේ ඇත්තට සිදුවෙන දේ ආනාපානෙටත් එහෙමයි. ඊට පස්සේ ආනාපානෙ සිම් වෙලා ගිහලා හිස් වෙලා ගිහලා ආයේ නැවතෙනවා සිතුවිලි ටිකක්. ඒ සිතුවිලි වේදනා එන්න පුළුවන්, ඒවත් ඇවිල්ලා යනවා. මෙන්න මේ ඇත්තටම සිදුවෙන දේ ප්‍රත්‍යක්ෂ දේට කියනවා යථාභූත ඥාන දර්ශන. කියන්නේ යථාභූතය කියලා මේ ඇත්තට සිදුවෙනදී ඒක දැකීම, ඒ ස්වභාවයෙන් සිදුවෙන දේ දැකීම යෝනිසෝමනසිකාරයට වැටෙනවා. මේ මොකද මේ හට ගන්නා දේ දැකීම. යෝනිය කියන්නේ ඒකනේ, හට ගන්නා දේ දැකීම යෝනිසෝමනසිකාරයට වැටෙන්නේ. මේ දකින්න මේ වැඩ කරන්නේ කොහොමද? නාම රූප වැඩ කරන්නේ කොහොමද? ආනාපානෙ වැඩ කරන්නේ කොහොමද? සිතුවිලි වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ යෝනිසෝමනසිකාරය දකින්න බැහැ අපි සංකල්පයක ඉන්නකම්. මම මේ කියන එක තේරෙනවද කියලා. එතකොට අර සංකල්පයක ඉන්නවයි කියන එක වැටෙන විපස්සනාවකට නෙමෙයි සමතයකට. ඒක නරක නැහැ. ඒ කියන්නේ අපි මොකක් හරි අනිත්‍යයි කියලා හිතන්න අපි අර ටික මේ තියෙන අපේ කෙලෙස් ගතිය ඈතකට ගිහිල්ලා අපි අර අනිත්‍ය කියන වචනේ, අනිත්‍ය කියන සංකල්පය තුළට හිර වෙලා අනිත් ටික අයින් කරනවා. නමුත් අපි ඒකට හිර වුණා කියන අපිට යථාභූත ඥාන දර්ශනේ ලැබෙන්නේ නැහැ. නැත්තම් මේ ඇත්තට සිදුවෙන දේ යංකින්චි සම්මුදේ ධම්මං සම්බද්ද නිරෝධම්මං කියන මේ ඇති වෙන සියල්ල නැති වෙනවයි කියන එක දකින්න බැහැ. අර අපි සංකල්පයක හිර වෙලා ඉන්නේ. මොකද සිත්විලි හදා ඒකම ඉන්නේ. අපි කරන්නේ මේ වෙනදී හොඳට බලාගෙන ඒක රිපෝට් කරන එක තමයි අපේ ක්‍රමයට යන්නේ. කියන්නේ නිසරණෝණෙන් කියලා දෙන පුළුවන් තරම් මොකද්ද වෙන්නේ ප්‍රකට වෙනදී හොඳට බලන්න, ඒක ඇතිවීම නැතිවීම හෝ මොනවද වෙන්නේ විපර්යාස, ඒක මෙයා කරන්න කියන එක. එතකොට ඒක තනිකර විපස්සනා පැත්තට තමයි අරගෙන යන්නේ. එතනදී මුලින් අපි ගන්නවා ආනාපානේ අල්ලන්නම බැරි කෙනෙක්ට, නැත්නම් සක්මනේ හිත තියන්නම බැරි කෙනෙක්ට වම දකුණ ගන්නවා පිට කරනවා කියලා වචන දෙකක් දාලා මෙනෙහි කරන්න කියනවා. ඒක මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කිරීම ටික කාලයක් යද්දී හැලෙනවා. ඒ හැලීම තමයි කතා කරන්නේ ওই මෙනෙහි කිරීම හැලීමක් වශයෙන්. නමුත් මෙනෙහි කිරීම හැලුණා කියලා යථාබෝධ ඥාන දර්ශනේ දකින්න අර මේ මානසිකාරය යෝනිසෝමනසිකාරය නැති වෙන්නේ. ඒක හොඳට දකින්න පුළුවන්. නමුත් අපි අර වචන දෙකක් දාලා මෙනෙහි කරන එක නිකන් හැලෙනවා. ඒක තමයි පැහැදිලි කරේ. එතකොට මට හිතෙනවා ආයේ නැවත ඒ විදිහට කරලා, ඒ කියන්නේ මේ අපි කියන විදිහට හොඳට බලලා මේ මොකද්ද වෙන්නේ තමන්ට, තමන්ගේ නිකම්ම හිත තිබ්බට පස්සේ කයට මොනවද දැනෙන්නේ කියන එකත් එක්ක රිපෝට් කිරීම යන්න. අර සංකල්පය අපි ඒක ඒ පැත්ත කතා කරන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්නේ ඉනිසරණෝනේ වශයෙන්. ඒ කියන්නේ අර අපි ඒක ගොඩ නගාගෙන මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඒක හිතන්න යන්නේ නැහැ. ඒ හිතන එකත් සමහරවල්ලාට භාවනාවකට ඇති. නමුත් නිසරණවණෙන් ඒ හිතන පැත්තට සංකල්පයේ පැත්තට වර්ධනයක් වෙන්නේ. සංකල්පය සහ යථාර්ථය කියන එක හොඳට තේරුම් අරගෙන අර යථාර්ථය මොකද්ද වෙන්නේ කියන එක අපිට රිපෝට් කරොත් මේ පැත්තෙන් ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ අපිත් එක්ක පොඩි සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි විපස්සනාව දාන්නේ. හරි. මම හිතනවා තේරුණා කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මේ කියලා. ඊට පස්සේ අපි නැවත නැවත සාකච්ඡා කරමු. අත්තරින් එපා දිගට දිගට කරගෙන යන්න. කරන ගමන් රිපෝට් කරන්න.
හන්දේ ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි
දරුවන්.
නෑ ස්වාමීන් වහන්සේ.
හරි දරුවන් සරණයි.
වෙන අතිශයවත් නෑ ස්වාමීන් වහන්සේ. අපේ කාලයත් දැන් එක්කොස් තිබෙන නිසා මම හිතන්නේ වැඩසටහන අවසන් කිරීමට මම රාජිකාට බාර දෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
පත්මනෙන්දට ආරාධනා කරනවා අපුණ්‍ය අනුමෝදනාවට අද දවසේ වැඩ කටයුතු සම්මස් වන්දනා කරලා අද දවසේ වැඩ කටයුතු අවසන් කරන්න.
දරුවන්
සරණයි.
දරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස.
අපි
ධම්මකුසල ස්වාමීන් වහන්සේ විසින් අපහට ඉතාමත් සාර්ථක ධර්ම දේශනාවක් කරා හුදකලා වාසය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබ වහන්සේත් අපගේ ප්‍රශ්න ඉතා සාර්ථකව අපට විසඳලා දුන්නා. මේ සියලුම පින් ඔබ වහන්සේලා දෙපළටත්, ඒ වගේම නිසරණ වනයේ වැඩවසන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අයිති වේවා. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධව සිටින සියලුම යෝගාවචර මහත්ම මහත්මීන්ටත් ඒ පින් අයිති වේවා. මේ ශ්‍රී සද්ධර්මය අප වෙත අවුරුදු 2600ක් කාලයක් රැකගෙන අප වෙත රැගෙන සියලුම ස්වාමීන් වහන්සේලාටත් ගිහි පැවිදි සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. අප හැමෝටම අපේ සංසාර ගමන ඉතා ඉක්මනින් කෙලවර කර ගැනීමට මේ පින් හේතු වේවා. මම සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණීම කරන්න එත්තාවතාච ආදී ගාතස් කියනවා. එත්තාවතාච අම්හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමුක්තන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.